pensando. De Dahas Vissavasare Palaveni Maase Hattvenida Bhavana Vedasatana Sraddhavanta Prajnavanta Viryavanta ගුණගරුක පින්වත්නි, මේ ලෝකෙ ලබන්න පුළුවන් ඉහළම සම්මාන ටික ඔබ ලබනවා ශාසනයෙන්. ඊට වඩා දෙයක් නෑ වෙනසනේ, නේද? අපි සම්මාන මතක් කළනේ, මතක් කරන්නේ පණ්ඩිත ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති විනයාචාර්ය ත්‍රිපිටකාචාර්ය හග්ග මහා පණ්ඩිත අති පණ්ඩිත. ඉතින් මේ ඔක්කොම සම්මාන වලට වඩා ශ්‍රේෂ්ඨතම සම්මානය තමයි ගරු පදවියට ගරු කියලා කතා කරනවටත් වැඩිය, සර් කියලා කියන දේවල් වලටත් වැඩිය, ඒ පදවි වලටත් වැඩිය. ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත ගුණගරුක පින්වත්නි කියන මේ ගරුනාමයේ ඒ සියලු දෙයට වඩා ඉහළින් පවතින්නේ. මොකද බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙන ගරුනාමයන් නිසා. අපි එවැනි ගරුනාමයන් වලට සුදුසුද කියලා බලන්න විතරයි තියෙන්නේ. සුදුසු නම් ඒ නාම ටික ඔබට අයිති, නුසුදුසු නම් සුදුස්සෙක් වෙන්න පුළුවන්. එපමණයි, සුදුස්සෙක් වෙන්නයි තියෙන්නේ, නුසුදුසු නම්. දැනුවත් බව නම් ඉහළින්ම තියෙනවා හැම කරුණක් පිළිබඳවම. බොහෝ බණ ධර්ම අහලා තියෙන නිසා, පොතපත ගවේෂණය කරලා පරීක්ෂණය කරලා තියෙන නිසා, ඉතින් ලංකාවේ තියෙන එක්තරා දුර්වලතාවයක් තමයි ප්‍රකටව දකින්න තියෙන දෙයක් තමයි, අපේ මිනිස්සු බණ අහන්නේ නැහැ, අපේ මිනිස්සු පොත් කියවන්නේ බහුතරය. ඒක නේද ඇත්ත කතාව, පොත් කියවන්නේ. ඉතින් අපිට මේක විදේශ රටවල් වලට ගිහාම අපි ගුවන් යානේ, එහෙම නැත්නම් දුම්රියේ බස් එකේ කොහේම දැක්කත් 50%ක් විතර, අඩුම තරමේ 25%ක්වත් මිනිස්සු පොතක් කියවනවා. එහෙම නැත්නම් දුරකථනයෙන් හරි අත්‍යවශ්‍ය දෙයක් වෙන ඔවුන් බලනවා, ඇහුම්කම් දෙනවා. මෙන්න මේවයින් තමයි පුජ්‍යල සංවර්ධනය කියන එක ඇති වෙන්නේ. ඉතින් අපේ පින්නතුනුත් බුදුදහම පිළිබඳව, අනිකුත් දර්ශන වේද පිළිබඳව, ලෝක දාර්ශනිකයන්ගේ මතවාද පිළිබඳව බලන්න ඕන. එහෙම බැලුවාම තමයි ඔබට අපේ වචනයක් එක්ක හරි ශක්තිමත්ව හිට ගන්න පුළුවන්. තේරුණානේ? එවිට තමයි ඔබට යම්කිසි සක්‍රීය සවිඥානක බලයක් හටගන්නේ. මොකද දන්නේ නැති කෙනෙක් ඇවිල්ලා බලාගෙන හිටියට වැඩක් නැහැ නේ. අපි යම්කිසි දැනුමකින් සන්නද්ධව ඉන්න ඕන. එහෙම නැත්තම් තනියෙන් තමන් විමර්ශනය කරලා කරුණුකාරණා සොයාගෙන පෝසත් වෙලා ඉන්න ඕන. ඉතින් මෙන්න මේ දේවල් පූර්ණේ කරගන්න තැනත්තා ජීවිතේ මේ හිස් වෙන්නේ නැහැ, පාළු වෙන්නේ නැහැ, හැමදාම අර්ථ සම්පන්න භාවයකට ඔවුන්ගේ ජීවිතය ගමන් කරනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. පළමුවෙන්ම අපේ සිතෙන් අපි බලන්න ඕන අපි බණ අහන්න ඕනද කියලා, සද්ධර්මය අහන්න ඕනද කියලා. සද්ධර්මය අවශ්‍ය වෙන්නේ ප්‍රශ්නයක් තියෙනවා, ඒ ප්‍රශ්නේ විසඳෙනකම් පමණයි. ඔරුව අවශ්‍ය වන්නේ ගඟෙන් එගොඩ වෙනකම් පමණයි. අර ඔරුවත් බහලා තියලා යනවා කියන්නේ ඒකයි. සද්ධර්මය අවශ්‍ය වන්නේ මේ ගඟෙන් සසර හතරින් එතර වෙනකම් පමණයි. ඊට පස්සේ සද්ධර්මය තෝන්නේ. එයා ප්‍රයෝජනේ අරගෙන ඉවරයි. වචන අවශ්‍ය කරන්නේ නැහැ. වචන වලින් ඊට පස්සේ බණ අහන්න දෙයක්වත් නැහැ. බණ අහන්නෙත් නැහැ. වචන අවශ්‍ය නැහැ වෙනතුනේ. මෙන්න මේ සිද්ධාන්තේ ප්‍රශ්නේ නම් පින්නතුන්ට ඇති. ඔබ කිසිවක් අල්ලාගෙන නැත. ඔබේ මනසයි අල්ලාගෙන ඇත්තේ. ඇත්ත කතාව නේද? මන්නම් මුකුත් අල්ලගන්නේ හිත තමයි අල්ලගෙන ඉන්නේ. හිත තමයි අල්ලගෙන ඉන්නේ. මම අකමැති හිත කැමති. මම හොඳයි හිත ඕ නරකයි. මම සංසුන් හිත අසංසුන්. මම කැමති හිත අකමැති. එහෙම දේවල් තියෙනවනේ. මම අකමැති හිත කැමති. එහෙම දේවලුත් තියෙනවා. ඒ නිසා සචිත්ත පරියෝ දමන. හිත දමනය කරගන්න, හිත පාලනය කරගන්න. ඒතම් බුද්ධ අනුශාසන. ඒ තමයි බුදුවරුන්ගේ අනුශාසනය. ඉතින් අපේ අනුශාසනයත් ඒකමයි. සබ්බපාපස්සාකරණං. මෙහෙට එන මිනිස් අය සුරාපානය කරන්නේ, සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, අන් අයට හිරිහැර කරදර වෙන ජීවත් වෙන්නේ, බොරු කියන්නේ, මේ ආකාරයෙන් ජීවත් වෙනවා නම් එයා සබ්බපාපස්සාකරණ කුසලස්ස උපසම්පදා. කළ යුතු හොඳ කාර්යයක් තියෙනවා නම්, යහපතක් තියෙනවා නම්, පුරසාරමට නෙමේ වියයුත්ත වියයුතු නිසා, කලයුත්ත කලයුතු නිසා ඒ දේ කරන්නේ. ඔය මේ පුරසාරමකට පින්කම් කරන්නේ. දැන් අපි ඔය ඈත ගම්මානවල මිනිස්සුන්ට මේ වැසිකිලියන්න වැසිකිලියක් නැහැ. ඒ වුණාට මගුල් ගෙවල් ගන්නව ලක්ෂ 5000 වේදම් කරලා. එහෙම නැත්තම් දාන පින්කම් කරනවා ලක්ෂ ගණන් වේදන් කළා. රෙන්න ඕන ගිහිල්ලා උදැල්ල අරන් ගිහිල්ලා වලක් කපාගෙන මූණේ ලේන්සුවේ මූණ වාගෙන. ඉතින් මේ අපේ ඔය මේ කලා පැත්තේ මේ පුහුණු මහත්තයෙක් හිටියා, මේ රංගන ශිල්පිනිය සතිෂ් චන්ද්‍ර ඉදිරිසිංහ මහත්තයා. ඉතින් ඔහම ළමයෙක්ගේ ගෙදර ගිහිල්ලා මේ යහුවල වොෂ්රූම් එකට යන්න ඕන කොහෙද තියෙන්නේ කියලා සර් ඕපන් තමයි කිව්වා. මෙතන මේ තේරුන්නේ නැහැ මොකද වොෂ්රූම් එක ඕපන් එක මොකද්ද කියලා. මම ඒ කමන්නේ කොහේ වුණත් කමන්නේ කොතනද තියෙන්නේ කියනකෝ කිව්වා. ඕන තැනක් කිව්වා සර් ඕපන්. ඕන තැනක් ප්‍රශ්නයක් නැහැ සර්, කැමති තැන තෝරගන්න ඕපන් තමයි තියෙන්නේ කිව්වලු. ඉතින් අර ඒ වගේ හරි හොඳ මිනිස්සු ඉන්නවා. ඉතින් ඒ වගේ පින්කම් කරන්න ඕනේ. හිතර දැනෙන දෙයක් කරනවා නම් ඒකයි වැදගත් වෙන්නේ. කාලෝචිතව අවශ්‍ය දේ තේරුම් අරගෙන කරන එක තමයි වැදගත් වෙන්නේ. එහෙම නැතුව මේ දේවල් කළා වැඩක් නැහැ. ගොඩාක් නිස්කාරණ පින්කම් උත්සව දානමාන දේවල් කරමින් කාලය ගත කරාම ඒවයි මහ ලොකු ආනිසංසයක් පිටන්නේ නැහැ. සමහරලාට පාපයක් සිද්ධ වෙනවා, මාන්න උද්දච්ච අවිද්‍යාව ටිකක් පහළ වෙනවා. සමහරලාට මිනිස්සු පින්කමේ අවසානයේ සතුටක් නෙමෙයි ලබන්නේ, ආතතිය නේ, ආතතියක් ලබන්නේ. ඉතින් එක්ක හාමුදුරුන්ට බැන බැන ඉන්නවා, නැත්තම් ගෙදර කන්නව මිනිස්සුන්ට බැන බැන ඉන්නවා, එක්ක ගේ වනසල කියලා සංවේගයෙන් ඉන්නවා. ඔය වගේ දේවල් තමයි වෙන්නේ. ඉතින් ඒවයින් පස්සේ ඊට පස්සේ පින් නෙමෙයි පව රැස් කරගෙන තියෙන්නේ. ඉතින් පිනක් රැස් කරගන්නට චේතනාන්විත භාවය අවශ්‍ය කරනවා, කාලෝචිත භාවය අවශ්‍ය කරනවා. මෙන්න මේව හොඳට තේරුම් අරගෙන තමයි කටයුතු කරන්න ඕනකම තියෙන්නේ. දැන් අපි පිරිකර දෙනකොට පන්සලේ ඉන්න පොඩි පොඩි හාමුදුරු 19ක් ඉන්න, ඔක්කොටම පිටිපැකට් දෙනවා. ඔක්කොම පිටි බොනවාද? ඔක්කොටම ටවල්ස් දෙනවා. ඔක්කොටම ටවල්ස් අඩුද? නෑනේ. එහෙනම් ගිහිල්ලා අහන්න ඕන ස්වාමීන් වහන්සේට මොනවද අඩු? මට සිවුරක් අඩුයි. අනිත් හාමුදුරුවෝ, මට ටවල් එකක් තිබුණොත් හොඳයි. අනිත් හාමුදුරුවෝ, මට සෙරප්පු දෙකක් නොවන මහත්තයෙක් තිබ්බනම් හොඳයි පිරිවෙන් යන්න. තව හාමුදුරු කෙනෙක්ගෙන් ඇහුවා, මට නම් මේ කුඩේ තිබිච්ච එක කැඩුනා, අමතක වුණා, මට කුඩයක් තිබුණනම් හොඳයි. අන්න ඥානට වැඩම කරාම ඒ ස්වාමීන් වහන්සේලාට ඒ අවශ්‍ය පිරිකර පූජ කරන සතුටු නැද්ද? සතුටුයි. අපේ ගොයියෝ කොරයියෝ විදියට කරන්නේ. ඉතින් හාමුදුරු කල්පනා කළා, මේක මොකටද මට? අන්න අර පිරිකර මුදලාට එන්න කියනවා කියලා ටික ගෙනියන්න කියනවා. ඒකේ අර අපේ රුපියල් 1000ක වටිනාකමකින් දෙලදී උන්වහන්සේට ඒක වටින රුපියල් 500යි. මොකද අර්මිනිය ආරයි යන්නේ 500ද 200දනේ අරක. ඉතින් ආයි කඩේට යනවා, ආයි පන්සලට එනවා. ආයි කඩේට යනවා, ඔය පිරිකරව කඩවල් වල තියෙන වෙන කොහොක්කක් තිබුණේ පන්සලේ තිබිච්ච ඒවා. දන්නවා කට්ටිය එක නේද? ඉතින් ඔය පින්කම් සම්ප්‍රදායන් කිව්ව අටපිරිකරක් ඩමි කියලා. ඩමි අටපිරිකර තියෙන්නේ. ඔය අටපිරිකරකින් අහලා බැලුවොත් කී දෙනෙකුට පූජ කරාද කියලා අටපිරිකර කතා කරලා කියයි, මම මේ 1000කට වැඩි වන් ගියා කියලා. ඈ 1000කට වැඩි ගියා මේ පන්සල් වලට කියලා. ඉතින් අපි කවුද මේ රවට්ට ගන්නෙ? අපි අපිවම රවට්ට ගන්නවා. අපි අපේ සිස්සතන් රවට්ට ගන්නවා. අපි අපිම සෝබන කරගන්නව පමණයි. හදවත පැත්තක මිනිස්සුන්ගේ මොලේ විතරයි වැඩ කරලා තියෙන්නේ. මොලේ මායාවක්. ඒ නිසා තමන් සිතෙන්ම හදවතින්ම මේ පිනක් දහමක් කරනවා නම් අර සීවිලි මහරහතන් වහන්සේ වගේ තමන්ගේ බඩේ තියෙන දේ එළියට ඇදලා දීලා ඔයෙම පින් දහම් කරනවා. ඒක කාලෝචිත වෙච්ච නිසා. ඉතින් කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපනං ඒතම් බුද්ධානුශාසනං. සචිත්ත තමසිත දමනය කර ගැනීම, පාලනය කිරීම, සංවර කිරීම, නිරෝධ කිරීම, නිවීමටපත් කර ගැනීම. මේ ඕන වචනය පාවිච්චි කළාට කමක් නැහැ. සචිත්ත පරියුදපන එච්චර. ඒ දේ තමයි අපි කරන්නේ. කොතනින්ද? ඇයි අපි සංවර කරගන්නේ? ඇයි ඇයි අපි ඒක සංවර කරන්න ඕන? අපිට මෙලව පරලොව විපතක් සැලසෙන විදියට අපේ සිත සැකසෙන්න හොඳ නෑ. මෙලව පරලොව යහපතක් ඇති වෙන විදියට අපේ සිත සතන් සකසෙන්න ඕන. ඒ සිත හරිම සාධාරණ තැනක ඉඳගෙන පින්නතුනේ සිත හොඳින්ම තමන් කරන කියන හිතන පතන චේතාන්විත අදහස් මතකයේ තියාගන්නවා. ඔබ කරපු හොඳ දේවලුත් හිත දන්නවා, නරක දේවලුත් නරක විදියටම දන්නවා. ඒ කියන්නේ නරක චේතනාව පිහිටවල කරපු දේවල් නරක විදියට තැම්පත් වෙලා තියෙනවා. හොඳ චේතනාව පිහිටවල කරපු දේවල් හොඳට පිහිටවල තියෙනවා. දැන් සමහර මිනිස්සු නරක චේතනාව පිහිටවල තවත් කෙනෙකුට නරකක් කරනවා. බලනකොට ඒක ඒ මනුස්සයට හොඳක් වෙලා. හැබැයි අර මනුස්සයට රැස් වෙන්නේ හොඳක් හැටියට නෙවෙයි, අර නරකක් හැටියට. උදාහරණයක් වශයෙන් එක්තරා මිනිසෙක් හිත හිතා හිටියා ඉස්සරහා තිබුණු මේ ගහ කපන්න ඕන කියලා. ඉතින් මේ මිනිස්සුට වෙලාවක් නැතුව හිටියා. නමුත් එහා පැත්තේ ගෙදර මිනිස්සෙට කේන්තියට මිනිහා මොකද කරේ ඇවිල්ලා අර ගහ කැපුවා. ඒ මිනිස්ස එළියට බැහැලා කල්පනා කරන අනේ ජෝක් මට මේ කපා ගන්න හිටපු ගා මේ මිනිස්සු කපල ගිහිල්ලා. කවල ගිහිල්ලා දෙනවා කියලා සන්තෝෂයක් ඇති වෙනවා. හැබැයි උදව්වට නෙමෙයි කරේ තරහට. එතකොට අර රැස්ුනේ මොකද්ද? පව ඔන්න එක්තරා ස්වභාවයක් කියලා දුන්නා. ඈ පවේ පෙනේ ස්වභාවයේ චේතනිත භාවය. එතකොට යාට රැස් වෙන්නේ ඒ චේතනිත ස්වභාවයට අනුව තමයි තියෙන්නේ. එහෙමනම් බුදු කෙනෙක්ගේ ස්වභාවය තමයි සෑම විටම කුසල ධම්මා කියන තැන පිහිටා කටයුතු කරනවා. අකුසල ධම්මා කියන තැන ඉඳලා නෙමෙයි කටයුතු කරන්නේ, කුසල ධම්මා කියන තැන ඉඳලා කටයුතු කරනවා. ඒ කියන්නේ තවත් කෙනෙකුට යහපතක් වීම පිණිස කටයුතු කරනවා මිසක් අයහපතක් වෙන්න කටයුතු කරන්නේ නෑ කියන එක. කුසල ධම්මා කියලා කියන්නේ ඒකයි. ඒක තමයි මෛත්‍රිය. ඒක තමයි ප්‍රායෝගික මෛත්‍රිය. සියලු සත්වයෝ සුවපත් වේවා කියන එකේ අදහස ඒක. තම තමන්ට ධර්මය අහලා ධර්මය තුළින් නිවැරදි කරගත යුතු කාරණා මොනවා මොනවා කියලාද සිතෙන්නේ? තමන්ටම හිතෙනවද? තමා තුළම තමන් බලන්න, මම මෙන්න මේ ටික නිවැරදි කරගන්න තමයි මේ බණ ටික අහන්නේ කියලා. එහෙම දෙයක් තියෙනවද? කියන්න බලන්න. එහෙම නැතුව ඉතින් බණ අහලා වැඩකුත් නැහැනේ. ඔයාම බණ අහන්නේ ඇයි? සෝවාන් ඵලයට පත් වෙන්න. සෝවාන් ඵලය කියන්නේ මොකද්ද? ඒ ඵලය නිසා ලැබෙන ප්‍රතිඵලනේ ඔය කියන්නේ. ඵලය කියන්නේ මොකන්ද? ඵලය නිසා ලැබෙන ප්‍රතිඵලනේ අර කිව්වේ. ඔව්, ඵලය කියන්නේ මොකන්ද? ඔව්, කොහොමද අහලා තියෙන්නේ? ඒක තමයි සෝවාන් ඵලය කියන්නේ මොකද්ද? ඒක අඹ ගෙඩියක්ද, දෙල් ගෙඩියක්ද, පොල් ගෙඩියක්ද? මොකද්ද හැඩේ, මොකද්ද රසේ, මොකද්ද තියෙන ගුණේ? දැන් Taman දකින්න යන්නේ මොකද්ද? දකින්න යන එකේ හැඩේ. දැන් මිනිහෙක් අහනවා කොහෙද ඇවිදින්නේ? මම මේ බෙහෙත් පැලයක් හොයනවා. මොකද්ද හොයන බෙහෙත් පැලේ? එතකොට මේ මිනිස්සයා කියන්න ඕන නේද? කොලේ හැඩේ කියන්න ඕන, බෙහෙතේ නම කියන්න ඕන, වැලක් නම් වැලක් කියන්න ඕන, ගහක් නම් ගහක් කියන්න ඕන, මුලක් නම් මුලක් කියන්න ඕන, විස්තර කියන්න ඕන වෙනව නේද? මාත් එහෙමයි අහන්නේ. මොකද්ද හොයන්නේ? මොකද්ද මේ ඵලේ? හ්ම්. දුකෙන් නිදහස් වෙන්නයි ඕන. ඒ නිසා ධර්මය අවබෝධ කරගෙන දුකෙන් නිදහස් වෙනවද? දුකෙන් නිදහස් වෙලා ධර්මය අවබෝධ කරගන්නවද? මොකද්ද දුක? සෑම දෙයක්ම දුකයි. ඇයි දුකට හේතුව? ඉපදීම. මොනවයි ඉපදීම? බගේ අම්මගේ බඩෙන් ඉපදීමද? එහෙම නැත්නම් සිතේ කෙලෙස් උපද්ද වීමද? කෙලෙස් ඉපද්ද වීම තමයි දුක. දැන් කෙලෙස් උපද්දවන්නේ කවුද? එන ඉතින් ඒව වහගෙන ඉන්න පුළුවන්නේ. දැන් ටික වෙලාවක් ගිහලා කණේ පොරොප්පයක් ගාලා ඇත් දෙකටත් ප්ලාස්ටර් දෙකක් ගාලා නාහෙත් වහගෙන කටත් මහලා ඉන්න බලන පැත්තකට වෙලා එතකොට කෙලස් උපදින්නේ නැද්ද? ඈ ඒත් උපදිනවා. එතකොට ඔව් සිතෙන් සිතනවා. එතකොට කෙලස් උපදිනවා. ඇයි කෙලස් උපදින්නේ? දැන් කෙලස් කියන්නේ මොනවද කියලා දන්නවනේ. නිකෙලස් කියන්නේ මොනවද? කිසිම දෙයකට ආසාවක් නැති බව. ආසා නැති එකක් කියන්න අම්මා. තව කියන්න.
මට තියෙනවා මගේ මේ ධර්මන්ත මේ ඇල්මක්
තියෙනවා.
මම අනිත් ගෑම්බර් බීකල් වත් දෙපිට තියෙන දේවල් කියනවා නටක. ඒක මගේ ආසාවක් නෑ.
ඊට මේ පර්චස් කීයක් තියෙනවද? පර්චස් 10 තියෙන සාහනේ මුදලින් වටිනාකම කීතොත් එහෙම කීයක් විතර වටිනවද දැන්? දැන් මේ පළාතේ ලක්ෂ කීයක් වෙනවද පර්ච් එක? ලක්ෂ 3000ක් වගේ වෙනවා. එතකොට පර්චස් 10ට හැදුවාම පර්චස් 10 කිව්ව තියෙන්නේ නේ? 3000ක් කිව්වම ලක්ෂ 35ක් විතරනේ වටිනාකම තියෙන්නේ. ඒක තමයි. හිතනවා. තව ආස නැති දේවල් කියන්න බලන්න. දැන් ආස දේවල් කිව්ව ඇති. ආස කිව්ව මේ දරුවන්ට ආසයි කිව්වනේ. ටිකක් ඇලීම තියෙනවා කිව්වා. එතකොට මේ ආස නැති දේවල් තව ටිකක් කියන්න බලන්න. කෙනෙකුට පොතක ලියන්න පුළුවන් නේද? තමන් ආස දේවල් තීරුව ලියන්න පුළුවන්, ආස නැති දේවල් තීරුව ලියන්න පුළුවන්. දැන් අම්මට දෙකම තියෙනවා. ආස නැති දේවල් තියෙනවා, ආස දේවල් තියෙනවා. දැන් අම්මට තියෙන්නේ ওই දෙකම දාලා යන්න වෙනෝනේ කවදක හරි. ආස නැති දේවලුත් දාලා යන්න වෙනවා, ආස දේවලුත් දාලා යන්න වෙනවා. ওই ආස නැති දේවල් සහ ආස දේවල් කියලා කියන්නේ ආසා කරන එකේ දෙයාකාරයක්. තේරෙනවද? ඒක තේරෙනවද? ආසාවෙම ස්වરૂප දෙකක්. තේරෙනවද? ආසාවෙම ස්වરૂප දෙකක්. ආසා නැති දේවලුත් අපිට දාලා යන්න වෙනවා, ආස දේවලුත් දාලා යන්න වෙනවා. එහෙමනම් අපි ආස නැති දේවල් තියාගන්න ඕනත් නැහැ, ආස දේවල් තියාගන්න ඕනත් නැහැ. මේ දෙකම දාලා යන්න ඕන. ඉතින් මේ දෙකම දාලා යන්න හිත කැමතිද? දැන් ඔයා අම්මා කැන්සර් පර්සන් කෙනෙක් නිසා මේ සෑහෙන ඒ ගැන අවබෝධයක් සහ ජීවිතයේ අත්හැරීම කියන එක සිද්ධ වෙනවායි කියලා අම්මට හොඳටම තේරෙනවනේ. එතකොට අනිවාර්යයෙන්ම මේක දාලා යන්න සිද්ධ වෙනවා. ආස නැති දේවලුත් දාලා යන්න සිද්ධ වෙනවා. අර ආස නැති ඉඩම පර්චස් 10ක් තියෙන ලක්ෂ 35ක් විතර වටින ආස නැති ඉඩවත් දාලා යන්න සිද්ධ වෙනවා. එතකොට ආස දරුව දාලත් යන්න සිද්ධ වෙනවා. එතකොට බුදුහාඳුරෝ මෝඩයෝ කියන කට්ටිය විග්‍රහ කරනවා. අඥානෙ කොහොමද පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති. අත්ති කියන එක තමයි ඔය මත්ති කියලා શબ્ද වෙන්නේ. ඉති බාලෝ විහඤ්ඤති. තේරණේ? බාලයා විහඤ්ඤති හිතනවා මට දරුවෝ ඉන්නවා මට දැන් ඔය ආච්චි අම්ම මලයි කියලා මුණුපුරෝ තැවෙන්නේ නැහැ. මචං ආච්චි අම්ම මලා කියලා යාළුවන්ට කෝල් එකක් දැම්ම වරෙන් මචං ගොක්කොල ටිකක් එල්ලමු කරමු ඒගොල්ලෝ ගියම යන්තම් ආච්චිත් ගියා කියලා සන්තෝෂ වෙයි. තා ගොඩක් හිටියන ආච්චි අම්ම මල වාතයක් වෙනවා අපිට. ඈ අපිට තමයි සාත්තු කරන්න වෙන්නේ. ආච්චි අම්ම ගියා කියලා ආච්චි අම්ම හිතන් ඉන්නවා අනේ මගේ මුණුපුරෝ චෝයි අයියෝ කියලා හිතන් ඉන්නවා. මුණුපුරාලා හිතන විදිය දැනගත්තොත් ආච්චි අම්ම අත මැරෙනවා. තේරෙනවද? ආච්චි අම්මලාගේ මේ පෝස්ට් එකට විදින්න නම් මුණුපුරාලා හරි දක්ෂයි. හරි සුපිරියට විදිනවා. ආච්චි අම්ම ගුණාට අඳන්න පුළුවන් පටාස් ගාලා. කොයි ආච්චි අම්මලත් එකයි. ඉතින් බාලයෙක්ගේ විහඤ්ඤති භාවයක් නේද තියෙන්නේ? මාට දරුවෝ ඉන්නවා දරුවෝ කාලේ යන්න බෑ කියලා හිතෙන් ප්‍රශ්න කරන්න ඕන. හිතෙන් ප්‍රශ්න කරන්න ඕන. හිතෙන් ප්‍රශ්න කරන්න ඕන. හිතෙන් අහලා බලන්න අද මැරුණොත් ආච්චි අම්ම වුණොත් අර මේ චිමිනියට පැනලා මැරෙයිද කියලා. නෑ ඉතින් අර පුච්චල දාන එක නේ කරන්නේ මෙතන නේද? ගිහිල්ලා බලලා එන්න කලින් අනාගතේ මගේ නවාතැන කියලා. එහෙම ජීවිත අවබෝධය තියෙන්න ඕන අපේ ඔය හාරිස්පත්තුවේ හාමුදුරුවෝ එහෙම අපවත් එන්න කලින් හැදුවා උන්වහන්සේගේ බොඩි එක තියෙන ඇඳ. ඇඳක ලෑල්ලක නිගිනිච්ච උන්වහන්සේ. ඒ ලෑල්ල මේක හැදෙව්වේ ජීවත් වෙලා ඉද්දී. උන්වහන්සේ කිව්වා හදවන්න කියලා ඔක්කොම මිනුම් දිග පළල ඔක්කොම දුන්නේ උන්වහන්සේ. හදන්න ඕන විදිය ප්ලෑන් එක දුන්නේ උන්වහන්සේ. ඈ රේණුකානේ හැමදෙරුත් එහෙමයිනේ. ඔව්. අපි හරිස්පත්ති හැමදෙරුත් එහෙමයි. උන්වහන්සේ දුන්නේ ඔක්කොම. ඊට පස්සේ ඒක හදලා පෙන්නන්න කිව්වා පෙන්නුවේ නැහැ. නමුත් ඒක හදලා තිබ්බේ. ජීවිතය පිළිබඳව හොඳ අවබෝධයකින් ලෑස්ති වෙලා ඉන්න ඕන. මරණයට අපි මුහුණ දෙන්න ඕන. මරණයට බිය නොවි ඒක බොහොම ආදරෙන් වැළඳ ගන්න ඕන. මරණය වැළඳ ගන්නට අකමැති කෙනෙකුට ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. මරණය වැළඳ ගැනීමෙන් තමයි ධර්මය අවබෝධ වෙන්නේ. ඒක කායික මරණය හමු වෙන කලින් අපි ජීවිතේ මානසිකව ඒක අඳුන ගන්න ඕන. තේරෙනනේ මොකද මේ ලෝකේ තියෙන ලොකුම බය මොකද්ද කියලා හෙවොත් මරණ බයයි. ඉතින් මේ කය මැරෙනවට තියෙන බය නෙමෙයි ඇතුලේ මේ සිතෙහි තියෙන මරණ බය කියලා වෙනම මායාකාරී බවක්. නැත්තම් ඉතින් කයක් ස්වභාවයෙන් ගහක් කොළක් වගේමත් තුවාලයක් ලැබනවට අකමැති. ඒක රහතන් වහන්සේ කෙනෙක්ුණත් එහෙමයි. වාහනයක එකට આવොත් අහකට පයින්නෝ. බල්ලු පුරාගෙන આવොත් ගහකට නැග්ගා. අර තියෙන්නේ. ඉතින් උන්වහන්සේගේ රහත්කමේ නැති ප්‍රශ්නයක් නැහැ. නිකන් බල්ලොන්ට කියලා හපෝ ගන්න ඕනේ නැහැ නේ කියලා. නගිනව මිසක් නැත්තම් ඉතින් බලන් ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් බය දිව්වා. බය දිව්වා කියලා කියන්න පුළුවන්. බය දිව්වා නෙමෙයි නිකන් බල්ලන්ට කියලා හපෝ ගන්න මොකටද? එහෙනම් පිස්සු නැහැ රහතන් වහන්සේලාට තේරුණානේ මොකක්වත් බයක් නැද අර බීපු මිනිස්සු වගේ නෙමෙයි එහෙම උද්ඝෝෂණ වලට ගිහිල්ලා වෙඩි තියාපියව කියලා එහෙම යන්නේ නැහැ ගිනි තියාගෙන මැරෙන්නේ ඒව මේව කරන්න යන්නේ නැහැ මහන්සලා අවබෝධයෙන් ජීවත් වෙනවා ඉතින් දැන් ආසා දේවලුත් ආස නැති දේවලුත් අතහරින්න සාධාරණයිනේ කියමන ආස දේවල් පමණක් නෙමේ විශේෂයෙන් ආස නැති දේවල් අතාරින්න. අර ආස නැති ඉඩම තියෙනවනේ ඒක අතාරින්න. ආස නැති දේ අතහැරියොත් එහෙම අනිත් දේවල් ආස දේවල් අතහරින එක සුළු දෙයක්. අතහරිනවා කියලා කියන්නේ ඉතින් කාට හරි ලියලා දෙන්න කියන එක නෙමෙයි. Tamante එකේ තියෙන සිතෙහි පිළිබඳව තියෙන වටිනාකම සහ අගය නැක් නෑ. දැන් ඒ ඉඩමේ ආසාව අතහරින්න නම් ඒ ඉඩමෙන් ගිහිල්ලා ප්‍රශ්න කරන්න ඕන. මොකක්ද අහන්න ඕන? මේ ඉඩමේ කීවෙනි අයිතිකාරයද මම? කීවෙනි අයිතිකාරයද කියන්න බෑ. අනන්ත අප්‍රමාණ මේ ලෝකේ පහළ වෙච්ච මිනිස්සු මේ ඉඩම මගේමයි කියලා හිතාගෙන ඔතනම මැරිලා ගියා. තව අනාගතයේ අයිතිකාරයෝ කීයක් ඇයිද? ඒත් කියන්න බෑනේ, අප්‍රමාණයි. ඒකත් එහෙමනම් මම මේ කාලෙකට මල පෙරේතෙක් වෙන්නේ මොකටද? මේ පුංචි දේවල් වලට කියලා අර ඉඩමෙන් අහනකොටම මේ ඉඩමක් කොයින්ද, ධනයක් කොයින්ද, පුත්‍රයෝ කොයින්ද, ඥාතීන් කොයින්ද? මරණ කිසිම ඥාතියෙක් කිසිම පුජ්‍යලයක් නැහැ. චේතාන්විතව මිනිස්යාගේ අගේ හඳුනා ගන්නවා මිසක් අර විශ්වාසා පරමාඥාන්ති කියව ස්වභාවයෙන් මිනිස්යා හඳුනා ගන්නවා මිසක් එහෙම නැහැ. එහෙම જાතියක් නැහැ. හොරකම් කරනවා නම් ඌ හොරකම් කරනවා, ඥාතිය වුණත් හොරකම් කරනවා, ඥාතිය නොවුනත් කරනවා. නපුරු නම් ඔව් නපුරුයි. කොයි කෙනාත් එකයි. චේතාන්විතව තමයි යාගේ ප්‍රශ්නේ බලන්න ඕන. චේතාන්විතව තමයි බලන්න ඕන. බුදු කෙනෙකුට පුළුවන්කම තිබුණා සියලු මිනිස්සු මිනිස්සු විදියට දකින්න. මේ මගේ පුතා, මේ මගේ මහප්පගේ පුතා, බාප්පගේ පුතා කියලා දකින්න නැතුව සියලු මිනිස්සු මිනිස්සු විදියට, සියලු දරුවෝ දරුවෝ විදියට. අපි ඒකනේ කියන්නේ අර රාහුල කුමාරයට තිබුණු දයාවම බුදුහාමුදුරන්ට සුනීත සෝපාකටත් තිබුණා. ඉතින් ඕක නේද හදා ගන්න ඕන හිත ඇතුලේ. ඈ ඒක නේද හදා ගන්න ඕන. ඒක හදා ගන්නවා. සම මෙත කියන්නේ ඒක. ඔබේ අපේ මෙත සමද? නෑ, අපේ පුතාටයි දුවටයි ඒක මෙතක්. අල්ලපු ගෙදර දුවට පුරාද තව මෙතක්. සම මෙත් කරුණා. ඉතින් මොන තරම් ගැඹුරුද ඒ වචනේ. ප්‍රායෝගික කරන්න කොච්චර අමාරුද බලන්න. සමමෙත එක්කෙනෙක් වෙනසෙන්න තව කෙනෙක් සැනසෙන්න කටයුතු කරන්නේ නැතුව කොහොමද දැන් මේ ආසාවල් දුරු කරගන්නේ? ඒවා ගැන ආදීනවය විදර්ශනා කරන්න. මම මොකටද මේ බැඳෙන්නේ? මම මොකටද මේ ඇලෙන්නේ? තා අවුරුදු කීයේද ඕ ජීවත් වෙන්න තියෙන්නේ කියලා කල්පනා කරලා බලලා ඉවරලා තමන්ගේ දිහා බලන්න, බාහිර බලන්න. අජ්ජත් කාය බහිද්ද කාය කියලා කිව්වේ ශරීර දෙහිකට වඩා මේ බාහිර සිද්ධාමය සහ අභ්‍යන්තරික තමා තුළ සිද්ධාමය. ඇලෙන පැත්තෙන් සහ ඇලෙන කරුණෙන් මම මගේ දිත්වාකාරය දෙයාකාරයේ බැලීම. එතකොට කයේ පමණක් නෙමේ බලන්නේ. ඔව් කය මෙන්ම තමා අන් අය, තමා අන් දෙය කියන කාරණා සියල්ල පිළිබඳව ආදීනව සංඥාව බලනවා. බැලුවාම මොකද්ද ප්‍රකට වෙන්නේ? අනිත්‍ය. අනිත්‍ය කියලා කියන්නේ නොවැළීම හට ගන්නවා. නොවැළීම හට ගන්න තැන මොකද්ද තියෙන්නේ? අනිත්‍ය. එහෙම නැතු අනිත්‍යයි කියන වචනේ ධ්වනිය තුල නැහැ අනිත්‍ය. අනිත්‍ය තියෙන්නේ නොඇලීම ළඟයි පින්නතුනේ අනිත්‍ය තියෙන්නේ. ධ්වනියක තුල නැහැ අනිත්‍ය. ඉතින් අපි අනිත්‍ය පින්නතුණු කියන්නේ ඇයි අහන්නේ? කුමන කාරණයක් දුරු කර ගැනීම පිණිසද මේ බණ අහන්නේ? තව සිත පිරිසුදු කර ගැනීම සඳහා. එතකොට මොන වගේ අපිරිසුදුකම්ද තියෙන්නේ කියලා හඳුනා ගන්න ඕන. මොකද අපිරිසුදුකම් හඳුනා ගන්න නැතුව පිරිසුදු කරන්න බෑ. අපිරිසුදුකම් කොයි විදියටද තියෙන්නේ කියලා හඳුනා ගන්න ඕන. දුක්ඛ සමුදය හඳුනා ගත්තොත් පමණයි නිරෝධේ මාර්ගය හදා ගන්න පුළුවන් තම තියෙන ප්‍රශ්නය හටගත්ත ස්වභාවය හඳුනා ගන්න ඕන. යංකින්ච සමුදය ධම්මං සබ්බත්තං නිරෝධ ධම්මං. යමක් හට ගන්නවද ඒ සියල්ලගේම නිරෝධය දකින්න ඕන. දුරු වෙලා යෑම දකින්න ඕන. සිත තුල කොහේවත් ලැබුම් ගන්න හොඳ නැහැ. අපි හිතමු හොල්මන් හෝටලයක් කියලා හිත කියන්නේ. සමහර හෝටල් තියෙනවා හොල්මන් හෝටල් තියෙනවා. ඔය මේ එංගලන්තෙත් තියෙනවලු. ඒ හෝටලේ හොල්මන් තියෙනවලු. ඒ නිසා හොල්මන් හෝටලයක් ඇටියට ඒක පවතිනවලු. පැරණි හෝටල්, පැරණි බංගලාවල් වගේ. එතකොට මේ හෝටලේ කොහේ නතර වුණත්, මොන කාමරේ නතර වුණත් හොල්මන්. එතකොට මේ සිත කියලා කියන්නේ හොල්මන් හෝටලය. ඔය හිතේ මොන කාමරේ නතර වුණත් හොල්මන් තියෙනවා. මේ නතර වෙන්න උවමනාකම තියෙන්නේ මේ හෝටලයක නතර කරන්න උවමනා වෙන්නේ මේ මම කියන කෙනාටනේ. මේ මම කියන කෙනා ඉන්නකන් එයාට කාමරයක් ඕන නතර වෙන්න. මම කියන කෙනා නැති වුණාට පස්සේ එයාට කාමරයක් නැහැ. කාමරයක් අවශ්‍ය නැහැ. තේරුණා? ඒකනේ බුදුහාමුදුරුවෝ ඇටීරියා ගහ යට ඉන්නෝ, බෝ ගහ යට ඉන්නෝ, නුග ගහ යට ඉන්නෝ, කොයි කොයි තියෙන ගස් යට ආරෙ ඉන්නෝ. ඒකනම් මහා බුදුම ජීවිතයක්. ඉතින් ඒ වගේ කැපවීමක් ඒ යුග යුග වල හැටියට පැවැත්ම, ඒ පැවැත්ම අද බලාපොරොත්තු වෙන්න එපා. ඒ යුගයේ හැටියට ඒ පැවැත්ම තමයි ශ්‍රමණයෝ ළඟ තිබුණු පැවැත්ම. ඒ නිසා මෙහෙත් තිබුණා. මෙහෙත් එක්තරා මුල් යුගයේදී දනදීවුණු යුගයන් වලදී තිබුණු පැවැත්ම සහ ශ්‍රමණේ පැවැත්මේ ලක්ෂණ ඕක. අර විනය වර්ධන කියන හාමුදුරුවෝ ඔය 70 ගණන් වල වගේ බිහි වෙච්ච සායනාසලා හිටියේ එහෙමයි. සොහොන් පිට්ටනිය වල ඉන්නවා, ගස් යට ඉන්නවා, ඒ වගේ ඉන්නවා. ඉතින් දැන් සොහොන් පිට්ටනිය වල ඉන්න බෑ. දැන් මුරකාරයෝ ඉන්නවා. ගස් වල යට ඉන්න බෑ. දැන් ඉස්සර වගේ පිටපාති වඩින්න බෑ. ගේට්ටු දාලා ලොක් කරගෙන තියෙන කාටවත් ඔක පේන්නේ නෑ. එතකොට ඒ දේවල් පවා දැන් වෙනස් වෙන්න වෙනවා. ඉස්සර ගුරුපාර වගේ නෙමෙයි දැන් තියෙන තාරපාර රත් වෙලා කකුල් ඇලෙනවා. තාර යන්න බෑ. ගුරුපාරේ නම් පිට්ටනියක් උඩින් මේ දිය පාරවල් තියෙනවා. කකුල් දෙක සෝදගෙන යනවා. දැන් ඒව කරන්න බෑ. යුග යුග වෙනස් වෙනවා. අපි මතක් කරනවා සාමාන්‍ය නෙමෙයි බලන්න විශිෂ්ට ඥානෙන් අවබෝධ කරගන්න. මේ ශාන්ත සුන්දර නිවන ඔබේ ආධ්‍යාත්මය තුළින් විශිෂ්ට ඥානෙන් අවබෝධ කරගන්න. දැන් මේ වැකිය මේ අපි විදසුන් වැකිය කියලා හදාපු වැකිය මේ වැකිය බලනදි මේක සාමාන්‍ය ඥානෙන්ද ඔබ තාමත් දකින්න යන්නේ කියලා බලන්න ඕන. මේ සාමාන්‍ය ඥානෙන් දකින්න බැරි නිසා තමයි අපි මේකට වචනයක් එකතු කළා. මොකද්ද? විශිෂ්ට ඥානෙන් දකින්න කියලා කියනවා. විශිෂ්ට ඥානෙන් දකින්න. ඇයි මේකට විශිෂ්ට ඥානයක් ඕන? සාමාන්‍ය ඥානය කියලා කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හඳුනා ගන්න ඥානයට කියන්නේ සාමාන්‍ය ඥානය. එවිට මේ නිර්වාණය මේ ශාන්ත සුන්දර නිර්වාණය රූපයක් ශබ්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් සංකල්පයක් නොවන නිසා මේකට අවශ්‍ය කරන විශිෂ්ට ඥානය. මොකද විශිෂ්ට ඥානය කියන්නේ? කද්ද විශිෂ්ට ඥානය කියන්නේ? ඔබට විශිෂ්ට ඥානයක් තියෙනවා නම් ඒ විශිෂ්ට ඥානෙන් කියන්න බලන්න. ඈ? විශිෂ්ට ඥානයක් තිබෙනවාද? විශිෂ්ට ඥානයක් නැතිව මේ ලෝකෝත්තර මේ සත්‍ය දකින්න බෑ. විශිෂ්ට ඥාන විශිෂ්ටයි කියන්නේ ඇයි ඒකට? ඥානයක් එතන නෑ. බලනකොට අඥාන වීම තමයි වටින්නේ නේ. ඥානවන්ත වීමට වඩා අඥාන වීම තමයි වටින්නේ. තේරුණා නේද? මේ ලෝකේ ගොඩයක් මිනිස්සු ඥානවන්ත වෙන්න බැලුවා. මගේ යාළුවෙම ඔක්කොම ඥානවන්ත අය ඥානවන්ත වෙන්න බැලුවා. මං විතරක් මෝඩෙක් වෙන්නේ කොහොමද කියලා ට්‍රයි කළා. ඉතින් මං අදත් කල්පනා කරන්නේ මේ ලෝකයේ සිටින විශිෂ්ටතම මෝඩයා වන්නේ කෙසේද කියලා. නේද? මෝඩෙක් වෙන්න ඔයත් ඉගෙන ගත්තේ නෑනේ. මෝඩෙක් වෙන්න ඉගෙන ගන්න. තේරෙන්නේ නැහැ. මම කොහොමද කියන්න බල මෝඩෙක් වෙන විදිය කියන්න බල. ඔයත් දන්නේ නැහැ මෝඩෙක් වෙන විදිය. ඔයත් මෝඩෙක් වෙන විදිය දන්නේ නැත්තේ ඇයි කියලා දන්නවද? මෝඩ නිසා. විශිෂ්ට ඥානය කියලා කියන්නේ සාපේක්ෂිත ඥානයක් නොවන නිසා. පෙර දැනුමකින් තමාගත් මතවාදයකින් වැනි දෙකින් හසුරුවීමක් කරන්නේ නැති නිසා මේකට සාමාන්‍ය ජනයා පොදුවේ පාවිච්චි නොකරන ස්වභාවයකින් බලන නිසා විශේෂයෙන් බලන නිසා විශිෂ්ට ඥානය කියලා මතක් කරනවා. එයක් දෙහා විශේෂයෙන් බලනවා. විද්‍යාඥයෙකු වගේ දැන් අපිත් මේ පොළොව දිය නිසා සාමාන්‍යයෙන් බලන් යන පොළොවේ කිසි අගයක් එකට තේරෙන්නේ නැහැ. ඒක විද්‍යාත්මකව බැලුවම මේක තියෙන ගහක් දිහා නිකම් බලන් යනවා. නමුත් වෛද්‍යවරේ වේද මහත්තයෙක් ඒ ගහ දිහා බැලුවොත් විශේෂ ඥානේ ෂා මේ ගහ හරි දුර්ලභ ගහක්. මේ ගහේ පොතු මේවට ගන්නවා, කොළ මේවට ගන්නවා, ගෙඩි මේවට ගන්නවා. මේ වගේ මේක මට අත්තක් කඩාගෙන යන්න බැරිද? මේක පැලයක් උගුලන් යන්න බැරිද මට? ඒ විශේෂ ඥානේ බලපු නිසා. ඒ වගේම අපේ මේ හිත පිළිබඳවත් අපි සාමාන්‍ය සම්ප්‍රදායක විදියට බලන්නේ නැතුව විශේෂයෙන් බලන්න ඕන. විශිෂ්ට විදියට බලන්න ඕන. හුදෙක් ඇස කියන්නේ රූප උරා ගන්න ඇසක් නෙමෙයි. කන කියන්නේ ශබ්ද ඇහෙන අහන කනක් නෙමෙයි. ඇහෙන ශබ්දය තුල හට ගන්නා වූ විඥානේ නිකම්ම විඥානයක් නොවේ. හිතේ හට ගන්නා වූ සිතුවිල්ල නිකම්ම සිතුවිල්ලක් හැඟීමක්. දැන් තමන්ට හැඟීමක් හට ගන්න ඕනේ. ඒ හැඟීම, ඒ සිතුවිල්ල මගේ කියලා බාර ගන්න ස්වභාවය තමන් තුල නැති වෙන්න ඕනේ. දැන් ගොඩාක් දෙනෙක් හිතන්නේ තමන්ගේ හිතට හිතන හැදේ හරි මගේ හිත කියලා. දැන් ඇත්තෝ මගේ හිත කියන එක පරිස්සම් කරන්න නේද උත්සාහ කරන්නේ? ඒ හිතට දුකක් නොදැනෙන්න. එහෙම නේද? ඒ හිතට දුකක් නොදැනෙන්න තමයි පරීක්ෂා මේ පරිස්සම් කරන්න බලනවා. හිත කියන එක පරිස්සම් කරන්න තියෙන්නේ හිත කියන එක එලවලම දාන්න. ඇයි? හිත කියන එක පරිස්සම් කළ වැඩක් නෑ පින්නතුනේ. හිත ඔබව හැමදාම මුලා කරනවා, රවට්ටනවා. ඒ නිසා හිත එලවල දානවා. හිත එලෙව්වට පස්සේ එතන කවුද ඉන්නේ? අන්න එවිට තමයි චේතෝ විමුක්තිය, පඤ්ඤා විමුක්තිය, විශිෂ්ට ඥානය පහළ වෙන්නේ. කොහොමද හිත එළවන්නේ? රූපෙට තියෙන බැඳීම, වේදනාවට තියෙන බැඳීම, සංඥාවට තියෙන බැඳීම, සංඛාරයට විඥාණයට තියෙන බැඳීම ආදී වශයෙන් මායාකාරී බව සහ මොලාකාරී බව තේරුම් ගන්නෝ. සාමාන්‍යයෙන් අපි වෙළඳ සැලට ගියාමත් ලංකාවේ පිටකොටුවේ හරි ගිහිල්ලා බඩු මුට්ටු ගන්න ගියාම නිරන්තරයෙන්ම අවධානයක් තියෙන මිනිස්සුන්ගේ මෙලෙන්දා විසින් අපිව රවට්ටයි. මෙලෙන්දාගේ ස්වභාවය ඒක. මෙලෙන්දාගේ ස්වභාවය ඒක. මෙලෙන්දා විසින් අපිව රවට්ටයි. මුලා කරයි. කියන සැලකිල්ල තියෙනවා. හැබැයි අන්න ඒක දැන් පිටකොටුවේ ඇවිදිනකොට පර්ස් එක තදින් අල්ලගෙන ඒ ලංකාවේ හොදි පර්ස් එක තදින් අල්ලගෙන වටපිට බලාගෙන මාළේ හැම තියෙනවා මාළෙත් එක අතකින් අල්ලගෙන තමයි ඇවිදින්න ඕන. මේ ඉතින් ඒ වගේ වෙළඳසැලකට ගියත් එහෙම බෑග් එක ඈතින් තියලා යන්න බයයි. පොඩ්ඩෙන් අතුරුදහන් වෙන්න පුළුවන්. ඒක එක අතකින් අල්ලගෙන අනිත් අතින් ගනුදෙනු කරන්නේ. ඉතින් හරි සැලකිල්ලෙන් ඉන්නවා. මොකද මේ හොරු ඉන්නවා, රවට්ටනවා, මුලා කරනවා කියන හැඟීම යටතේ. ඒක ඉතින් ලංකාවේ හැටි නිසා වෙන්නේ නැති. අපි වුණත් එහෙමයි. පෙර රටක ගියාම බෑග් එක ඈතින් තියලා ඉන්නවා, බොරු කියන්න ඕනේ. අපිට වුණත් ඇත්ත වශයෙන්ම මේ බෑග් එකේ මොකක්වත් නැහැ, තියෙන්නේ ID එකයි ඒ වගේ දේවල් ටිකනේ. ඒවා ඇති මේ මුදල් මේ වටිනාකමක් නැහැ. ඉතින් ඕක නැති වුණොත් මේ වාදන්න යන්න එපා කරදරේ. ඉතින් ඒ නිසා බෑග් එක තදින් අල්ලලා යන්නේ හාමුදුරන්ගේ කියලා වුණත් ෂුවර් නෑ. ආ ඉතින් මේ ඒ ලංකාවේ හැටියට සිද්ධ වෙන දෙයක් ඒක. මම හිතුවේ ඒක අපේ නිකම් මේ කියලා නෑ. අපි වුණත් වෙනස් වෙනවා, වෙන රටකට ගියාම වෙනස් වෙනවා. මේ වාහනයක් දාලා යන මිනිස්සු කවුරුත් බයයි. පිට රටකදි කිසි කෙනෙක් මිනිස්සෙක් ලංකාවේ මිනිස්සෙක් වුණත් වාහනේ දාලා යන්න බය නෑ. ඒක එනකොට කණ්ණාඩි දෙක නැතිලා තියේද, කෑලි පන්නල වෙනස් කරලා තියේද, ඒව නෑ, මොකවත් නෑ. ඉතින් ලංකාවේ වෙන සිද්ධිය අනුව තමයි ඒක වෙන්නේ. එතකොට මිනිස්සුන්ට එවැනි චින්තනයක් හට ගැනීම සාධාරණයි. ඒක වරදක් නෑ ලංකාවේ හැටිය. ඉතින් මේ හැම දෙයක් පිළිබඳවම අපි සැකෙන් බලනවා. හිත පිළිබඳව සැකෙන් බලන්නේ නැත්තේ ඇයි? හිතේ ඇතුලේ තමයි ලොකුම හොරා ඉන්නේ, ලොකුම මාරයා ඉන්නේ. හිත නොයෙකුත් දේවල් සොරකම් කරනවා, මුලා කරනවා, රවට්ටනවා, නොමග යවනවා, වැරදි සංකල්ප දෙනවා, වැරදි අදහස් දෙනවා, වැරදි වතවාද වලට ඇදයි යනවා, ද්වේෂාන්තයට ගෙනියනවා, අලාභ කරනවා කියලා දැනගන්නවා, පව් පුරවනවා. අයෝනිසෝ මනසිකාරයකින් හිටියොත් එහෙම එහෙම වෙනවා. එහෙමනම් පිටකොටුවට ගියා වාගේ සිත තුළටත් සංවැදුනහම ඉන්න ඕනේ. පරිස්සමෙන්, සැලකිල්ලෙන්, අකුසලයාගෙන් වෙන්වීමේ අදහසින්. සිත තුලත් දැන් බාහිරේ ලෝකේ වරදවල් වලට එහෙම දේවල් වලට අර දඬුවම් නැති වුණාමනේ මිනිස්සු හොරගම් කරන්නේ, එමෙව කරන්නේ. සිත තුලත් එහෙමයි. සිත තුලත් මේ මායя ඇවිල්ලා මේ ඔක්කොම වැඩ කරන්නේ මායයට දඬුවම් නැති වුණාම. මායයට දඬුවම් තියෙන්න ඕන. මාර පුත්‍රයන්ට, මාර දූවරුන්ට දඬුවම් තියෙන. තමන් තමන්ගේ හිතට දඬුවම් දෙන්න ඕන. කොහොම දඬුවම් දෙන්නේ? දණ්ඩනේ, කාය දණ්ඩය කියලා වචනයක් ඒ කාලේ පාවිච්චි කරලා දඬුවම් දෙනවා. කායට දඬුවම් දෙනවා, මනසට දඬුවම් දෙනවා. එහෙම වැඩපිළිවෙලක් කරනවා. අවිද්‍යාවේ ඇලී ගැලී සිටින සිතට දඬුවම් දෙනවා. ඒ දවස්වල ඔන්න සැපේ කියන එක හිත හොයනවා. එතකොට මං හිතට මතක් කරලා දෙනවා, දඬුවම දෙනවා. හැබැයි ඔබ සැප විඳපන්, ඒ වගේම දුකත් විඳපන්. සැප කිලෝ එකක් විඳොත් දුක කිලෝ එකක් විඳින්නම වෙනවා. සැප දුක සමබර වේ. ඉතින් ඕක මතක් කරපු ගමන් හිත කම්මැලි වෙනවා. සැප හොයම් පලයන් දුකත් ඒකම එනවා. සැප නෝ, සැප කියන්නේ අර මගුල් ගෙදරට එක්කෙනෙකුට ආරාධනා කරාම නෝනත් එනවා වගේ, මහත්යත් එනවා වගේ, ජෝඩුවම එනවා වගේ එනවා. කාසිය දෙපැත්ත වගේ. එහෙනම් සැපේ දුකෙන් තොර සැපක් ලබන්න බැහැ. එතකොට නිවන් සැප තියෙන්නේ කොහෙද? දුකෙන් තොර සැපක් ලබන්න බැහැ. නිවන් සැප තියෙන්නේ කොහෙද? හැමෝම උත්තරයක් දෙන්න. අනුන්ගේ උත්තර ඔස්සේ නම් එල්ලෙන්න හිටියොත් එහෙම එයා පරාදයි. කවදාවත් එල්ලෙන්න එපා. තමන්ට හැකි පමණින් මෝඩම උත්තරයක් හරි තමා තුළින් හොයාගන්න ඕන. එතකොට හිමින්සැරේ දියුණු වෙනවා තමන්ගේ මොලේ. අනුන්ගේ උත්තර වල ඉල්ලෙන්න යන්න එපා. කවදාවත් බලන්න එපා අනුන්ගේ මොන. ඊළඟ එකන උත්තරේ දෙයි මොන උත්තරේ හරි හාමුදුරු හරි කියයි දන්නේ. ඒව හිතන්න එපා. තමන්ගේ උත්තරෙත් එක්ක විතර තමන්ගේ. තමන් තනි වෙන්න. මෙතන ගෲප් එකක් නෑ බලන්න. මං විතරයි ඉන්නේ. මොකද අහපු ප්‍රශ්නේ? දුකෙන් තොර සැපක් නෑ කියලා කිව්වා. එතකොට නිවන් සැප කියන්නේ මොකද්ද කියලා තමයි අහුවේ. දුකෙන් තොර සැපක් නෑ කියලා කිව්වා. ඒ කියන්නේ හැම සැපකම දුක තියෙනවා. ඒ මනුස්සයා විඳින දුක දන්නවනම් ඒ මනුස්සගේ දේවල් දැන් අපි හිතමුකෝ ඒ ලොකු යාන වාහන වලට යනකොට සමහර අයට හරි ඉරිසියාවක් කරවම ඇති වෙනවා. මුන්ට තඩි වාහන තියෙනවා මේව තියෙනවා කියලා. ඇත්තටම ඒ මනුස්සයා විඳින දුක දැක්කොත් ඒ වාහන එපයි කියලා කියනවා. දන්නවනේ මගේ අර උළු මෝලක් පවත්වගෙන යන මහත්තයෙක් හිටියා. මේ පෝරම හතික රස්නේ දන්නවනේ ඉතින් උළු මෝල වල තියෙන රස්නේ. ඒ කිට්ටුවට ගිහිල්ලා එතුමා මේව තට්ටු කරලා ඒව බලනවා. ඒවා මේ හරියට ඉදිලද පැහිලද කියලා. ඉතින් ඒකේ දූවිලි ගොඩේ ඩස්ට් එකේ එතුමා යනවා. ඉතින් අර ගිනි කාස්ට් එකේ මැද යනවා. සේවකයෝ බලනවා මේව කරනවා අරව ගෙන්නනවා මේව ගෙන්නනවා. ඒ වැඩ කරනවා. ඉතින් මාත් ඒ වාහනේ යන ගමන් මම කිව්වා මිනිස්සු මේ වාහනේට නම් ගරු කරනවා. මගෙන් ඇහුවත් මේ වාහනේ දෙන්නද කියලා ඇහුවොත් මාත් හා කියලා ගියායි මාත්‍යාවේ කියලා මං කිව්වා. මං ඉතින් එක කටින් හා කියලා ගියායි කිව්වා. හැබැයි මන්ට දෙවෙනි වතාවට ඇහුවොත් ඔබතුමා අර උළු මෝලක් එක්ක දෙන්නද කියලා මොකෙපයි කිව්වා. මොකද හේතුව ඒ උළු මෝලේ තියෙන දුක හරි අමාරුයි. බුදුබවත් එක්තරයි. බුදුබව දෙන්නද කියලා ඇහුවොත් අපේ ඕනම කෙනෙක් හා කියයි. හය අවුරුද්දේ දුෂ්කරක්‍රියාවත් එක්ක දෙන්නද කියලා ඇහුවොත් නෑ මම මේ ආත්මේ මේ පුළුවන් විදියට මෙහෙම නිවන් දකින්න. ඒ දුක පොඩි දුකක් නෙමෙයි. ඉස්සරහින් බඩ අල්ලනකොට පිටිපැත්තේ කොඳුනාරිටි ඇට මෙහෙම ගණන් කරන්න පුළුවන්. අහුවෙනවා. අර පින්තූරේ පෙන්නන එක බොරු නෙමෙයි. ඒ පින්තූරේ මේ බඩ ඇලිලා ඒ කොඳුනාරිටි මෙහෙම පේනවා ඉස්සරහා බඩේ. ඔයත්තන්ට අහුවෙලා තියෙනවද බඩි කින්නෙන් දවස් 7ක් හිටියත් මේ ඉස්සරහින් කොඳුනාරටිය මේ මත ගාද්දි? අහුවෙලා නැහැනේ. කිසිම මිනිස්සෙක් හොයා ගන්න පුළුවන්ද? ලංකාවේ නම් කිසිම මිනිස්සෙක් හොයා ගන්න බෑ. පිටිපැත්තෙන් අත ගෑවත් කොඳුනාරටිය අහුවෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ තමයි. ඒවට කවදාවත් එහෙම ඉරිසියා කරන්නට හොඳ නැහැ. මිනිස්සු ඒ තරම්ම දුකක් ඒ වෙනුවෙන් විඳිනවා පින්නතුනේ. ඒ සැපට හරියන්නේ ඒ දුක විඳිනවා. කුටියකේ වලිගය අල්ල ගත්තා වගේ දැන් අතාරින්නත් බැහැ ඉන්න තත්ත්වයේ. ඉතින් ඒ විශ්සු ඒ දුක විඳගෙනම පහසුතාව විඳගෙනම වේතනාව විඳගෙනම මිනිසුන්ට යන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් සැපෙන් දුකෙන් තොර සැපක් නැහැ. සැපෙන් තොර දුකකුත් නැහැ. හැබැයි නිවන් සැප කියන්නේ ඔය එකක්වත් නෙමෙයි. මොකක්ද නිවන් සැප කියන්නේ? නිවන් සැප කියන්නේ සැපක් නෙමෙයි. නිවන් සැප කියන්නේ දුකකුත් නෙමෙයි. සැපකුත් නෙමෙයි දුකකුත් නෙමෙයි. අදුක්කම සුඛ. දුකක් ආයි හටගන්නේ නැති පෙරලෙන්නේ නැති සැපක්. ඒ සැප තමයි අවේදීත සැප. විරාගික සැප. විරාගිකයි කියලා කියන්නේ යා කන්න බොන්නේ නැහැ කියන එක නෙමෙයි. කැමැති අකමැති දේවල් නැහැ කියන එක නෙමෙයි. සිත ඇලෙන්නේ. ඕන කෙනෙක්ගේ කට සහ බඩ පුරුදු වෙච්ච දේවල් තියෙනවා. ඒ වගේම ලෙඩ රෝගානුව කැමැති අකමැති ආහාර පාන තියෙනවා. ඒක රාගයට අයිති වෙන්නේ නැහැ. සිත විරාගිකයි. ගත නෙමේ විරාගික සිත විරාගිකයි. ගතින් කැමැති දෙයක් ගන්න පුළුවන්. දවසක් එහෙම මිනිස්සෙක් කිව්වා මගෙන් අහුව මොනෝද මේ ආම්දුරු මේ ඩෙසර්ට් වලට කැමති. මම ඉතින් කිව්වා අන්නාසි ෆෘට් සලාඩ් එකක් ඒ වගේ දෙයක් හොඳයි කිව්වා. ආ ආම්දුරු තාස කරන දේවල් තියෙනවානේ. ඒ බාල බුද්ධියෙන් ඒ මිනිස්සයා හිතන විදිය. ඉතින් බාල මිනිස්සෙකුට එහෙම විශිෂ්ටයක් මනින්න පුළුවන් කමක් නැහැ. බලන්න තමන්ගේ අවසාන චේතාන්විත ස්වභාවය පෙන්වතුනේ අපායගාමී ලක්ෂණද එහෙම නැත්නම් නිර්වාණ ලක්ෂණද ස්වර්ග ලක්ෂණද පෙන්වන්නේ කියලා. අවසාන චිත්ත ස්වභාවය. මේ ලෝකෙ මිනිස්සු මේ නොයෙකුත් ධන සම්පත් නිල සම්පත් මේ තනතුරු වැඩි වැඩියෙන් ඒ හඹාගෙන යනවා. මං දන්නේ කියන්න පින්නතුනි මේ මිනිස්සු මේ සිය කැමැත්තෙන් දුක් කරදර කරපින්න ගන්නවා වගේ වැඩක්. සිය කැමැත්තෙන් දුක් කරදර කරපින්න ගන්නවා වගේ වැඩක්. ඒ ඉබේ ලැබෙනවා නම් ස්වභාවේ ලැබෙනවා නම් අසංකාරිකව ලැබෙනවා නම් කමක් නැහැ. නමුත් ඒක තණ්හාමාන දිට්ඨි වලින් ලබා ගන්න යන තැන දුක් කරදර කරපින්න ගන්නවා. දැන් ඉස්සර පොලිස් පතිලා දැන් කොහෙද ඉන්නේ? ඉස්සර මේ ආරක්ෂක ලේකම් දැන් කොහෙද ඉන්නේ? ඉස්සර ලංකාවේ මේ ඔයතන මිලේනියම් සිටි ගම්මානය හදපු මහා කෝටිපතිය දැන් මොකද වෙලා තියෙන්නේ? මිනිස්සෙකුගේ තියෙන ගොඩාක් කෝසත් උනායි, ගොඩාක් දුප්පත් උනායි, ගොඩක් තියෙනවායි, ගොඩක් නැහැයි කියන එක තුල නෙමෙයි මිනිස්සයාගේ සැනසීම රඳාපවතින්නේ. තමන්ගේ චිත්ත සන්තානය තුළ තියෙන අවබෝධය මත. අපි ගොඩාක් තියෙද්දි සැපෙන් ඉන්නවා වගේ පුරුදු වෙනකොට කිසිවක් නැති වුණාම සුවසේ ඉන්න පුළුවන් කම තියෙන්න ඕන. මේ දෙකම තියෙන්න ඕන. ඉතින් බුදු කෙනෙක්ගේ ළඟ තියෙන ආදර්ශය ඒක. මුකුත්ම නැතුව සතුටෙන් ඉන්න පුළුවන් කම තියෙන්න ඕන. සියල්ල තියෙද්දි සතුටෙන් ඉන්න පුළුවන් කම තියෙන්න ඕන. දාන ලැබුණාම සතුට වෙන්න පුළුවන් කම තියෙන්න ඕන. දාන නැති වුණාම සතුට වෙන්න පුළුවන් කම තියෙන්න ඕන. ඒකයි වෙනුදුර විශිෂ්ට ඥාන. එහෙනම් මේ දේශනාවන් වලට පත් වෙන හැම දවසකම එන හැම දවසකම වෙනුතුන්ගේ අපි අවදි කරන්නේ මොකද්ද? විශිෂ්ට ඥානය. විශිෂ්ට ඥානය. ඒකයි අපි සාමාන්‍ය විශිෂ්ට දෙයක්, විශේෂ දෙයක් දේශනා කරන්නෙත් ඒකයි. සාමාන්‍ය ගතානුගතික දේවල් විග්‍රහ කරන්නේ නැතුව ඊට වඩා දෙයක් කතා කරන්නෙත් ඒකයි. ඒ විශිෂ්ට ඥානයකට උපකාරක වෙන විදිහට ශ්‍රාවකයෝ එකතු කර ගන්න ඔලු ගෙඩි ටික වැඩි කරන්න නම් එහෙම විශිෂ්ට ඥානයක බණක් කියන්න ඕනේ. පොඩි උත්සව සම්ප්‍රදායක් ගත්තා නම් හොඳටම ඇති. එහෙම දේවල් නම් තියෙනවා. පින්නතුන්ට එහෙම සෙනඟ එකතු කරන්න බෑයි කියලා කියනවා නම් මම එකතු කරලා පෙන්නන්නම් මේ කලාපේම මදි වෙන්න. මෙහෙට දෙනක එකතු කරන්න බෑ කියලා කියනවනම් ඔවගේ ගෙනල්ලා දෙන්නම් ඕන්න සෙනඟ ඕන තරම්. එහෙම සෙනග වැඩක් නැහැ වෙනතු. එහෙම මිනිස්සු වැඩක් නැහැ. ජීවිතේ විශේෂයෙන් දකින්නට පුළුවන් නෝනක් හැදෙන්නේ බොහෝම අඩු පිරිසකට. ඒ නිසා මේ ධර්මයට අහුන්කම් දෙන්න ඔබට විශිෂ්ට ඥානයක් යම්කිසි තියෙන නිසා කියලා මම හිතනවා. අහගෙන ඉන්න හරි පුළුවන්, විමසන්න හරි පුළුවන්. තමන්ගේ සිත පරයා යන්න, සිත දුරලන්න මේ ලෝකේ ඉන්න මිනිස්සු කැමති නැහැ. අන්න ඒකට කියනවා මඤ්ඤමානය. මමත්වය, මම වෙමි කියන මාන්නය දුරු කරන්න කැමති නැහැ. මම වෙමි කියන මාන්නය වැඩි කරන්නයි උගන්වන්නේ. හැම තැනම උගන්වන්නේ මමෙක් වෙන්න මිසක් මමෙක් නොවෙන්න නෙමෙයි උගන්වන්නේ ලෝකේ. මෙහෙන් උගන්වන්නේ මමෙක් නොවෙන්න, ලෝකේ අනිත් සියලු තැන්වල උගන්වන්නේ මමෙක් වෙන්න. ගෙදරින් උගන්වන්නේ මමෙක් වෙන්න, මමෙක් නොවෙන්න නෙමෙයි. අපේ ආචාන්චා හාමුදුරු කියපු වචනයක් මට හොඳට මතක වෙනවා. උන්වහන්සේගේ පොතක තිබුණා මේ ලෝකේ හැමෝම උගන්වන්නේ කිසිවෙක් වෙන්න, කිසිවෙක් නොවෙන්න කියලා උගන්වන්නේ නෑ කිව්වා. අන්න දැන් එතකොට අපි මේ ධර්මයෙන් උගන්වන්නේ මොකද්ද? කිසිවෙක් නොවෙන්න, කිසිවෙක් නොවෙන්න, කිසිවෙක් නොවෙන්න. එමන අපේ භාවනාව මොකක්ද? කිසිවෙක් නොවෙන්න. දැන් ඒක ඉතින් කිසිවෙක් නොවෙන්න කොහොමද කියලා බල ඉස්සෙල්ලා බලන්න ඕන මං කිසිවෙක්ද කියලා. බලන්න ඔබ ගෑණියෙක්ද කියලා. නොදකින් ගුන් ගෑනු ටික. කිව්වහම තරහ යන්න ඕන ගෑණියෙක් නා. එතකොට ඒක කිව්වහම තරහ යන්න ගෑනු වහිර. නොදකින් ගුන් පිරිමි ටික. කියලා කිව්වා මොන පිරිමින්ට තරහ යනවා. හොඳ පිරිමියෙකුට කියන්න බලන්න මොකද නිකන් ගෑණි වගේ කියලා පිරිමියට තරහ යනවා. ඉතින් කිසිවෙක් නොවුනනම් එයා බලනවා එයා දිහා. බලනකොට මගේ මේ භාව රූපය මොකද්ද? බලනකොට ස්ත්‍රියන් නම් ස්ත්‍රී විදියට කේන්ති යනවා, පුරුෂයන් නම් පුරුෂ විදියට කේන්ති යනවා. භාව රූපයක් නැත්තම් ඇඩ්‍රස් මගේ නෙමෙයි. එක මගේ නම නෙමෙයි, ඇඩ්‍රස් මගේ නෙමෙයි. ඒ නිසා භව රූපයක් නැහැ. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ වෙනසනේ. ඉතින් ඔය විදියට බලන්න ඕන භව රූපේ බලන්න ඕන. ගෙදර කෙනෙක් හරි මීට පස්සේ හොඹන්නාම තමන්ගේ භව රූපේ බලලා ඒක මගේ නෙමෙයි, මට අදාළ එකක් නෙමෙයි. එතකොට කිසිවෙක් නොවනවා කියන්නේ මෙන්න මේ භාවාත්මක ගතිය, අල්ලගෙන ඉන්න දෘෂ්ටිමය ගතිය අතහැරලා දානවා. එතකොට රහත් මෙහෙණින් වහන්සේලාට, රහතන් වහන්සේලාට තිබුණ පිරිමි ගතිද ගෑනු ගතිද? ඒගොල්ලන්ට පිරිමි ගති තිබුණේ නැහැ, ගෑනු ගති තිබුණේ නැහැ. පින්නතුනේ ඇත්තන්ට තිබුණේ අෂ්ටපුරුෂ පුද්ගල කියන ගති. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ස්වභාවයේ තියෙන ඇත්තෝ ස්ත්‍රී පුරුෂයෝ නෙමෙයි. සත්‍ය අවබෝධය කියන්නේ ස්ත්‍රී පුරුෂ භාවය නෙමෙයි. මේ දර්ශනය මේක තමයි හිත. ඉතින් ඔබ ශරීරයෙන් බලන්න එහෙම යන්න එපා කවුරුවක්. මනස තුල දෘෂ්ටිමය වශයෙන්, සංකල්පය වශයෙන් භාවාත්මක ගුණයක් නැහැ. ඒ නිසා දැන් ස්ත්‍රියක් නැති නිසා ස්ත්‍රීන්ට තියෙන ප්‍රශ්න නැහැ. පුරුෂයෙක් නැති නිසා පුරුෂයාට තියෙන ප්‍රශ්නය ජාතිකයේ කාගමිකයේ වාර්ගිකයේ ගෝත්‍රිකයේ කුණ නැති වුණාම ප්‍රශ්නය. මිනිස්සුන්ට මෙවැනි දහමක් අහුවොත් ඒ දහම සියලු දෙනාම ලෝකවාසීන් පිළිපැද්දොත් ඒක රටේ රජතුමා පිළිගත්තොත් තේරුම් ගත්තොත් මුළු රටම සාමකාමී යහපත් ගෝත්‍රිකවාදී සංකල්ප දාලා උඹලා විතරයි ශ්‍රේෂ්ඨ අනිත් ඔක්කෝම නීචයෝ කියලා ඉගැන්වන්න පටන් ගත්තා මොකද වෙන්නේ? එහෙම ඉගැන්වීම් කරන්නේ නීචයෝ. නීච මිනිස්සු, පහත් මිනිස්සු. ඉතින් භාවාත්මක ගතියකින් තොරව වාසය කරන හැමතිස්සෙම පුරුදු වෙන්න. අනිත්‍ය සංඥාව ඔන්න ඔය විදියට අවබෝධයෙන් ප්‍රගුණ වෙලා තියෙනකොට පින්නතුනේ අර නිත්‍යකරණයෙන් පත් වෙන ඕනම නිත්‍යකරණයෙන් පත් වෙන ඕනම දෙයක් දුර වෙලා යනවා. මේ ඉන්ද්‍රියන්ගෙන් වෙන් වූ නිසා ප්‍රශ්නත් නැහැ, පිළිතුරුත් නැහැ. මේ විදසුන් වැකියා ලියලා තියෙන එක මේ ඉන්ද්‍රියන්ගෙන් වෙන්න වූ නිසා ප්‍රශ්නත් නැහැ, පිළිතුරුත් නැහැ. ඇයි ඔබට ප්‍රශ්න තියෙන්නේ? උත්තර හොයන නිසා. මිනිස්සු අනාගත ප්‍රශ්නවලට උත්තර හොයනවා, වර්තමානවල ප්‍රශ්නවලට උත්තර හොයනවා, අතීත ප්‍රශ්නවලට උත්තර හොයනවා. ප්‍රශ්න මොකද කියලා ඇහුවොත් උත්තරේ හොයාගන්න බැරි නිසා. මොකක් හරි එකකට උත්තරයක් හොයමින් ඉන්නවා. ඒක තමයි ඔබේ ප්‍රශ්නේ. මොකද ප්‍රශ්නේ? උත්තරේ හොයන එක. උත්තරයක් නෑ මේ ලෝකේ තියෙන ප්‍රශ්න වලට. උත්තරයක් තියෙනවා කියලා ඔබ රැවටීමකට ලක් වෙයි. හැබැයි ඒක ආයි ප්‍රශ්නයක් වෙනවා. ඒ කියන්නේ මේ මිනිහා හොඳ නෑ කියලා වෙන මිනිහෙක් ගත්තා. මේ මිනිහත් ආයි ප්‍රශ්නයක් වෙනවා. ඒ මිනිහා හොඳ නැහැ කියලා තවත් මිනිහෙක් හොයාගත්තත් ඒ මිනිහත් ප්‍රශ්නයක් වෙනවා. පස්සේ ආයි මුලින් හිටපු මිනිහා හොඳයි කියලා හිතනවා. අර සාරි තෝරනවා වගේ තමයි. මුලින් සාරියක් තෝරලා ඒක අයින් කරලා ගිහිල්ලා වටේම කර කියලා ඇවිල්ලා අර සාරිය අරයි යනවා. අර ඒ වගේ නම නෝනලාගේ සාරි තේරීම වගේ තමයි ප්‍රශ්න. ඉතින් ප්‍රශ්නට උත්තර හොයනකම තමයි ප්‍රශ්නේ. උත්තරයක් නැහැ මේ ලෝකේ. මේ ලෝකෙම් නින්දා ප්‍රශංසා දෙකම බලාපොරොත්තු වෙන්න එපා. මේ ලෝකෙම් නින්දා ප්‍රශංසා දෙකම බලාපොරොත්තු වෙන්න එපා. බලාපොරොත්තු වෙනවා නම් වැඩිපුර හම්බෙන එක බලාපොරොත්තු වෙන්න. ඒ තමයි නින්දා. මොකද දුෂ්ප්‍රඥ වැඩිනේ. දුෂ්ප්‍රඥ වැඩි. දුෂ්ප්‍රඥයාට ඒක එයාගේ දෘෂ්ටි කෝණයෙන් ඕනම දෙයක් වරදක් කරලා දකින්න පුළුවන්. වරදක් කරලා දකින්න පුළුවන්. ඌත්ම වරදක් නැත්තම් අයා මේ සරන්නේ මේ අඳින්නේ කලිසම් අඳින්නේ කියලා ඒත් ඇති. නේද? මේ පෞගේ දවස්වල තිබුණා වාස. එයා කවම ඔයා සරන් අඳින්නේ, එයා කලිසම් අඳින්නේ කියලා ඒත් ඇති. මේ දුෂ්ප්‍රඥයට ඒත් ඇති. සරන් අඳින්නේ නැතුව අමුඩ ගහන් ගියොත් එහෙම කියයි. උන් දැන් කලිසම් අඳින්නේ අමුඩ ගහනවා කියලා. ඉතින් මේ මිනිස්සුන්ගේ හැටි ඉතින් ඕක ඉතින් වළක්වන්න බෑ. ඉතින් මේ සංඥාවේ කරදරයෙන් බේරෙන්න සංඥාව විකුණලා දාන්න, විඥාන විකුණලා දාන්න. තේරුණා නේද? විකුණන්න කාට හරි. ඔබේ රූප වේදනා සංඥා සංකාර විඥාන ගනු ලැබේ කියලා බාර යනවා. ඔව් අර අර පොල් කටු ටැක්ටරේ වගේ එකක් යනවා. එතකොට ගිහිල්ලා ඕක පරණ බඩු වල හැටියට ඕක විකුණන්න, අලුත් විඤ්ඤාණයක් දෙන්නද කියලා හොත් එපා කියලා කියන්නේ. නැත්තම් පරණ බකට් වලට අලුත් බකට් හම්බ වෙනවා. කොම්බම ආරම්භලයන් සල්ලිත් ඕනේ ආරම්භලයන් කියලා කියනවා. පරණ පොතල් දුන්නාම අපි ඕක අහිංසක මිනිස්සය කියලා ගන්න නැහැ. ඉතින් ඒ වගේ සිත නැති තැනක වාසය කරන්න, කර්ම නැති විපාක නැති තැනක වාසය කරන්න. මොකද්ද කියන්නේ? කර්ම විපාක නැති තැනක වාසය කරන්න. පින්නතුන් කැමැති අය මේ කියන්න, මේ විදුසුන් වැකි ටික ඔක්කොම ඔබේ පෙන් ඩ්‍රයිව් එකකට දෙන්න පුළුවන්, බලන්න, කියවන්න, ගෙදර තියාගෙන වරින් වර විමර්ශනය කරන්න ඔක්කොම ටික දෙන්න. තියෙනවනේ ෆෝන් එකක්, ටැබ් එකක්, ලැප්ටොප් එකක් දාලා බලන්න පුළුවන්. ටීවී එක උනත් ප්ලේ කරන්න පුළුවන්. මේවා තියෙනවා දැන් 2000ක් විතර. ඉතින් මන් දන්නේ මේක ඉතින් මේ ලෝකේ මිනිස්සුන්ට ආගියක් තියෙනවද නැද්ද කියන්නේ. ඉතින් මගේ යුතුයකම මම කරනවා පැලවෙන තැන්වල පැලවේවි, බොල් වෙන තැන්වල බොල් වේවි. මගේ යුතුයකම, මගේ වගකීම සිද්ධ කරනවා. ඒක පැලවෙන තැන්වල පැලවේ. බීජ හොඳ වුණාට පොළොව හොඳ නැත්තම් මේව පැලවෙන්නේ නැහැ. ඉතින් මේක හොඳයි කියලා කියන්නේ මේක ලෝභ ද්වේෂ මෝහ කියන ධර්මයන් ඉක්මවා පවතින නිසා මේක හොඳයි. මේ මාර්ගයේ අපි කිසිම වෙලාවක ලෝභ ද්වේෂ මෝහ උගන්වන්නේ නැහැ. ඒ නිසා ලෝභ ද්වේෂ මෝහ වලින් තොරව තියෙන නිසා මේ ධර්මය හොඳයි. එච්චරයි බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන්නේ. හොඳ ධහමක් තෝරගන්න දේනේ එච්චරයි. මේක ලෝභ මූලද, ද්වේෂ මූලද, මෝහ මූලද කියලා බලන්න. හැබැයි සමහර හාමුදුරුවන්ගේ බණනම් අහනකොට නිකන් ද්වේෂ මූලයි වගේ. එතකොට වැඩක් නැහැ. ඒක ඒක අත්හැරලා දාන්න ඕන. මේ යකා මහ පලිගන්න යකෙක් කියලා. ද්වේෂ මූල වෙන්න එපා. ලෝභ මූල වෙන්න එපා. මෝහ මූල වෙන්න එපා. එච්චරයි හොඳ ධහමක් තෝරගන්න තියෙන ක්‍රමවේදය. ඔබේ හිත හදා ගන්න ඔබට බැරි නම් ඔබේ ළමයා ඔබට හදා ගන්න පුළුවන්. ඔබේ සිත හදා ගන්න බැරි නම් ඔබේ ළමයා ඔබට හදා ගන්න බෑ. ඔබේ හිත හදා ගන්න බැරි නම් ඔබේ ගෑණිය ඔබට හදා ගන්න බෑ. ඔබේ සිත හදා ගන්න බැරි නම් ඔබේ මහත්ය හදා ගන්න බෑ. ඔබේ සිත හදා ගන්න බැරි නම් ඔබේ ශිෂ්‍යය හදා ගන්න බෑ. දැන් ඉතින් ඔක්කොම ඉන්නේ බැරිමර ගාතියෝ තමයි. එහෙමනම් එතන හදාගත්තේ නැතුව නේද අපි ඔක්කොම හදලා තියෙන්නේ? දේශිනේ. හිතක් හැදුනා කියලා කොහොමද දන්නේ? දැන් ඔබේ හිත හැදිලාද නැද්ද කියලා හාමුදුරන්ගෙන් අහන්න ඕනද ඇවිල්ලා? හාමුදුරනේ මගේ හිත හැදිලාද නැද්ද? දොස්තරගෙන් ගිහිල්ලා අහනවද? ඩොක්ටර් මගේ දැන් තුවාලේ තනියපද නැද්ද? මොකක්? ඊයසේ දොස්තරයි තුවාලේ මගේද ඔයාගේද? නෑ ඉතින් ડોක්ටර්ට අපි සල්ලි ගෙනවනේ. ඒ නිසා ඉතින් ડોක්ටර්ගේ තමයි තුවාලය. අපි ડોක්ටර්නේ අහන්නේ කියාම දැන් තුවාලේ සනීපද? දැන් පටිගමාරුව සනීපද? දැන් කැරකැවිල්ල සනීපද? දැන් ඇස්රුදාව හොඳයිද? දැන් ඔළුවේ කැක්කුම හොඳයිද? මේකෙ මේ අපේ දායකයෝ. දායකයා ඇවිල්ලා අහනවා මගේ දැන් මං හරිද හාමුදුරුවනේ? දැන් මන් නිවන් දැකලද? දැන් මට මාර්ගඵලයක් දැන් තියෙනවද? ඒ වෙලාවට තමයි මතක් වෙන්නේ නරලොව මොනවද හොල්මන්ද මොනවද කියන කතා. යම් තරමකට අපි මේ ලෝකයේ අනිත්‍ය තේරුම්ගෙන තියනවාද ඒ තාක් ඒ ආකාරයට අපිට නිදහසක් ඇති. යම් තාක් දුරකට අනිත්‍ය තේරුම්ගෙන නැද්ද ඒ තාක් දුක් ඇති. එච්චරයි. යම් තාක් දුර අපි අනිත්‍ය තේරුම් ගත්තොත් ඒ තාක් දුර අපිට තියෙන සැප අතහැරීම කොතරද ඒ තරමට සැනසෙල්ල ඇති. අල්ල ගැනීම කොයි තරම්ද ඒ තරමට. හැබැයි මේ අතහැරීම කියන එක සිද්ධ කරන්න කරන්න උත්තර ව්‍යාපාර කරන්න පුළුවන්. මේ අතහැරීම පුරුදු කරන්න කරන්න හොඳට රස්සාව කරන්න පුළුවන්. මේ අතහැරීම කරන්න කරන්න හොඳට යාන වාහන ලැබෙනවා. ඒක මහත්මයෙක් ඉන්න හොඳටම අතහැරලා එතුම කියන හාමුදුරන් වහන්සේ දැන් මං ඉස්සර වගේ නෙමෙයි කිසිම මට අඩුපාඩුවක් වෙන්නේ හිතන හැම ව්‍යාපාරෙම හැම දෙයක්ම කෙරෙනවා කියනවා. අපි බරු බාන ටිකක් මා නිෂ්පාදනය කරලා අරගෙන ගියොත් ඒ ටික ඉක්මනින්ම අලෙවි වෙනවා. ඒ ටික දී ගන්න පුළුවන්. මන් දන්නේ මොන ආකාරයටද කියලා. සමහර දවසවලට මම අඩුවෙන් බඩු බාන්න ගෙනියන. එදාට ඇත්තෙන්ම අඩුවෙන් යලවි වෙන්නේ. සමහර දවසවල වැඩිපුර ගෙනියන. වැඩිපුර ගෙනිච්චා මේක හිතුවෙත් නැති විදියට ඇත්තටම කවුරු හරි ගෙනියනවා. ඒක අරගෙන යනවා. එතකොට මේක ඇයි මේ? හිත නිදහස් වුණාට පස්සේ මෙයාට දර්ශනයක් පහළ වෙනවා. පහළ වුණාට පස්සේ මේ මනුස්සයාගේ හිතට ඒක දැනෙනවා. එහෙමයි. ඒක දැනෙනවා. එතකොට වැඩි වියදම් නැති නිසා, පුරසහරන් නැති නිසා මුදල් හදල් ඉතිරි වෙනවා. ආ. හරියට ජීවිතේ ලස්සන වෙනවා. පැහැදිලි වෙනවා. මුදල් හදල් වියදම් කරන්න තමන්ට ලැබෙන විදියට ලැබීම අඩු වෙලා වැයවීම වැඩි වුණොත් එහෙම ක්‍රෙඩිට් එක පිරුණොත් එහෙම මොකද වෙන්නේ? එතන එතකොට මේ ණය වෙනවනේ. එහෙම නෑ යා. තියෙන විදියට සතුටින් ජීවත් වෙන්න ඉගෙන ගන්නවා. එතකොට පෝසත්. ගේදර ලස්සනට තියා ගන්න ඕන, පිරිසිදුව තියා ගන්න ඕන, අලංකාරව තියා ගන්න ඕන කියලා කල්පනා කරනවා. ම සතුටෙන් ඉන්න ඕන කියලා හැමදෙස්සම කල්පනා කරනවා. සතුටෙන් ඉන්න බලන්න, එතකොට නිවන් දකිනවා. ධර්මයේ තුලින් සතුටෙන් ඉන්න. නැත්නම් ඉතින් බාරකට ගිහලා මිනිහ සතුට වෙලා හොත්. ධර්මයේ තුලින් සතුට වෙන්න ඕන. ධර්මයේ තුලින් සතුට වෙන්න ඕන. ඉතින් අපෙන් අහන්න පුළුවන් ඉතින් ආමතුරු ඔච්චර බණගෙන එන ආමතුරු සන්තෝෂෙන්ද ඉන්නේ කියලා. අපි හිතනවා වෙනතුනේ අපිට අප්‍රමාණ හිම දුක් නෑ. හිම ප්‍රශ්න නෑ. පාප මිත්‍රයෝ නිසා ඇති වෙන දුක් නෑ. පාප මිත්‍රයෝ ආශ්‍රය කරන්නේ නැති නිසා. එන්නතොට කියන්නේ මම අවුරුදු 10ක් විතරම අර යා පැත්තේ පුඩි බස් හෝල්ට් එක වගේ පුංචි කුටියේ තිබුණොත් කාල නැත්තම් ඔහෙ හිටියම ඒක ස්පර්ශයක් නෑ. මාසේ දවස් 15ක් විතර දාන තිබෙන දවල්ට විතරයි ඒකත්. අනිත් දවස් ටිකට නෑ. එතකොට ඉතින් ඒකට ඒ වෙදි මම බිස්කුට් ටිකක් දාලා බත් ටිකක් හොයාගෙන කනවා. එහෙම යුගයක් තිබුණා කියලා කවුරුත් දන්නේ නැහනේ. ඈ යෝගටුයි ක්‍රීම් කැකරුයි තමයි ගොඩක් කලාවට ආහාරය. ඒ ක්‍රීම් කැකර සම් වෙනවනේ ගොඩක් කලාවට. යෝගට් එකක් හම්බුනහම ඉතින් ඕක ක්‍රීම් කැකර එකක් දාගෙන කරනවා. තිබුණා. ඕක තමයි තිබුණේ. ඉතින් ඒවා නිසා ඉතින් පස්සේ ඉතින් රෝගාබාධ, ගෑස්ට්‍රයිටිස්, සුගර් වගේ ඉතින් හැදුණා නැත්තේ නේ. ඒ ආහාර පිළිවෙලක් නැති නිසා. ඒක ඉතින් මගේ ශරීරෙ නෙමෙයිනේ. ඒක මගේ වාහනේ. ඉතින් වාහනේ තියෙන්න ඕන සබ පහසුවට. ඒකත් හොඳට තියෙන්න ඕන. වාහනේ නේතුක් නිරෝගීව තියෙන්න ඕන. නැත්තම් යන්නේ කොහොමද නේ? ඒක සර්විස් කරගන්න ඕන. පිරිසුදුව තියෙන්න ඕන. නමුත් අපි කියන්නේ මේ ඕනම තත්ත්වයක නකම්පති අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තමන් කියන වගේ ශෝක කරන්නේ නැතුව ජය පරාජ දෙක ගැන හිතන්නේ නැතුව ඉන්න ඕන. කොහෙද පින්නතුනි මේ පෘථිවිය ජය කියන එක හදාගන්නේ පුජ්‍යල සාපේක්ෂිතවනේ. ගමක මිනිස්සෙක් මොටෝ සයිකලයක් අරන් ආඩම්බර වෙනවා. සෑහෙන ලොකුවට හිතනවා. කොළොම මිනිස්සුන්ට මොටෝ සයිකලයක් අරන් ආඩම්බර වෙන්න බෑ. ඒක තමයි සාපේක්ෂිතතාවය. දැන් උපත නැති කරගන්න මහන්සි වෙන අයගෙන් මං හැම විටම අහන ප්‍රශ්නයක් තමයි ඔබ මේ මොහොතේ ඉපදිලාද? ඉන්නේ කියලා. මේ මොහොතේ ඔබ ඉපදිලාද ඉන්නේ? මට නම් එහෙම එකක් පේන්නේ නෑ. මේ මොහොතේත් ගහක් වගේ සතර මහා භූත සම්බින්දණයක් තියෙනවා. ඉපදිලා නම් ඉපදිලා ඉන්නේ චින්තනයක් සංකල්පයක් විතරයි. තේරෙන්නේ මේ මොහොතේ දැන් මේ ලබනාත්මේ උපතක් ගැන අතර කතා කරනවා. මේ ආත්මය තුලම ඉපදිලාද ඔය ඉන්නේ උතන? ඔයත්තන්ට මෝහාන්ධකාරයේ හැඟීමක් ඔබවන්න පුළුවන් නම් මට කියන්න තියෙන ඕක දුන්නේ දෙයියෝ කියලා. මොන දෙයියද දුන්නේ? චක බ්ලාස් දෙයියෝ. ඇත්තද? ඔව්. ඒ දෙයියන් දවසට 10 පාරක් වඳින්න ඕන. කොහොමද? චක බ්ලාස් කියලා ගෑ ගන්න ඕන. එතකොට මේසු චක බ්ලාස් කියලා ගෑ ගන්නවා. චක්‍ර බ්ලාස්ටින් ඕන දෙයක් ඉල්ලන්න චක්‍ර බ්ලාස් දෙය දෙනවා. නිකන් ඔළුවේ නිකන් මොකක්වත් නිකන් අදහසක් ගන්න බැරි යම්කිසි කල්පිතයක ඔබ මුලා වෙන්නේ නැද්ද? ආන්නේවර කියන මෝහය. ඒක විද්‍යාත්මක සිද්ධාන්තයක්, න්‍යායක්, ලක්ෂණයක් නැති නිසා යම්කිසි අරමුණක බැඳෙනවා. නමුත් නිශ්චිත භාවයක් පනවන්න, විද්‍යාත්මක භාවයක් පනවන්න බැරි නිසා ඒවට කියන මෝහ සහගත දේවල් කියලා. ඒකට චකබ්ලාස්ලා අදහන ඔක්කොම කොහෙද ඉන්නේ? ඈ, චකබ්ලාස් දෙයියෝ අදහන කට්ටිය ඔක්කොම ඉන්නේ කොයිද? මෝහේ ඉන්නේ. දවසක් සියසරයක් කෑ ගැහුවා චකබ්ලාස් කියලා, ඔච්චරයි. ඒ මිනිහා ගෙනියන චකල් බ්ලාස් කෙනෙක්වත්, විපාක දෙන චකල් බ්ලාස් කෙනෙක්වත් නැහැ. තමන්ගේ හිතේ රැස් කරගත්ත කර්ම ධර්ම අනුව ඒ මනුස්සයා ඊළඟට අර චේතනාන්විත මුලාවක හිටපු නිසා ඒ චේතනා ශරීරේ, මානසික ශරීරේ දුක් විඳිනවා. ඉතින් මම මේ පරමාර්ථය කිව්වා, මම පැහැදිලි කරා. ඔබ පුජ්‍යලේ කියලා මේ සලකන දේ තියෙන්නේ චේතනාන්විතව. චේතනාව දුරුකෙච්ච ගමන් පුජ්‍යල නැහැනේ. ඒක තේරුණාද? එතකොට චේතාන්විත භාවයේ ඉක්ම වූ කෙනෙකුට මෙතන පේන පුජ්‍යලේ නෑ. සත්‍යේ පුජ්‍යලේ ආත්මයක් නෑ කියන. හැබැයි ඒක චේතනාව ඉක්ම වූ, චේතෝ විමුක්ති කරපු කෙනාට ඒක සාධාරණයි. ඒක ඇත්ත. හැබැයි ඒක හුදෙක් මේ සියලු මනුස්සයන්ටම සාධාරණ නෑ. චේතාන්විත භාවයේ ඇලී ඉන්න අයට සත්‍යේ පුජ්‍යලේ ආත්මයක් තියෙනවා. කර්මයක්, කර්ම විපාකයක් තියෙනවා. මෙන්න මේක තමයි මේ සමාජයේ පටලවගෙන සිටින්නේ. තේරුණා නේද? සමාජයට පැටලලා තියෙන ඕන උතන. තියෙන කෙනාට තියෙනව, නැති කෙනාට නැහැ. චේතනාව ඉක්ම වූ කෙනාට මෙතන සත්‍යෙ පුජ්‍යලේ නැහැ. චේතනා සම්පයුක්ත වෙච්ච කෙනාට ඉන්නවා. චේතනාවට එකතු වෙච්ච කෙනාට සත්‍ය පුජ්‍යලේ කියනවා. ස්ත්‍රී පුරුෂයෙක් ඉන්නවා. ඊට පස්සේ ජාතිකයෙක් ඉන්නවා. ඊට පස්සේ ඉතින් ඔක්කොම තියෙනවා මිනිස්සු. ඒව තුළ ඉතින් මාන්න උද්දච්ච අවිද්‍යාවන් උපදිනවා. ඒව තුළ දැඩි උපාදාන ශක්තියක් තියෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ මිනිස්සු ළඟ තියෙන මාන්න උද්දච්චකම් වලට ගරු කරන්න. බලන්න මිනිස්සුන්ගේ මාන උද්දච්චකම් වලට ගරු කරලා මේ මිනිස්සු පුදුම විදියට සලකන්නේ. මිනිස්සු හරි ආසයි සැරියුට් ගන්නවට, මිනිස්සු හරි ආසයි සර් කියනවට, මිනිස්සු හරි ආසයි මැඩම් මැඩම් කියනවට. ඔයත් ආසයි නේද? මාන උද්දච්චකම් වලට ගරු කරන්න පුළුවන් නම් සෑහෙන්න වැඩක් කරගන්න පුළුවන්. අර එක හාමුදුරු කෙනෙක් කිව්වා සුද්ධ අපිට වඩා දියුණුයි මානෙනි උද්දච්ච කමනුයි කපටි කමනුයි කියලා. ඇත්තටම ඇත්ත. දැන් අපි මිනිස්සු රටවල් වල එහෙම ගිහිල්ලා කියනවා සුද්ධ හරි කෙලින් වැඩ සුද්ධ කපටිකම් කරන්නේ නැහැ බොරු කරන්නේ නැහැ කියලා කියනවා. ඒකට හේතුව මොකක්ද දන්නවද? අපි මේ කළු ජාතිකයන්ට තියෙන වඳුරු බුද්ධිය. සුද්ධ කපටිකම් කරනවා. තේරෙනා නේද? සුද්ධ කපටිකම් කරනවා. වඳුරු බුද්ධියක් තියෙන මේ කළු එකාට අහුවෙන්නේ. දවසක් මාත් එක්ක ගිහපු මාත් එක්ක ක්‍රෙඩිට් කාඩ් කීපයක්ම අතුල්ලා අතුල්ලා මේ මිනිස්සයා මේ කිව්වයි වැඩ කරන්නේ නැහැ කියලා සල්ලි ගත්තා ඒකෙන්. එමනියට ඔක ලෝන් කියා එච්චර ඔළුවට යන්නේ නැහැ. උනමුත් ඒ පහින්ම ගත්තා ඒ ගාන. ඉතින් අපි එකකින් ඩොලර් 10 ගාන ගත්තොත් මේ මිනිස්සේ පහක් ගත්තා ඩොලර් 50ක් ගන්නවනේ. දන්නේ නැතුව. හැබැයි මිනිහට අහුන්නේ නැහැ මොකද්ද කියලා. එහෙනම් බිල් ඕනද කියලා ඒකත් ඩස්බින් එකට දැම්මා. දුන්නේ බිල අර ටික නැත්තම් එක බිලක් දෙනවා අනිත් ඒවාම ඉන්නේ හොයන්න බෑනේ ඉතින් ආයේ මේක කරා. ඒක එහෙම තමයි සුද්ධ කප ටිකක් ගන්න අහු වෙන්නේ. හොඳට මතක තියාගන්න අපි මේ කළු ජාතිකයන්ට තියෙන වඳුරු බුද්ධියක්. උදාහරණයක් වශයෙන් වඳුරු සහ රිලව් කියන දෙන්න ගත්තාම කපටි වැඩියෙන් බුද්ධිය තියෙන වඳුරටද රිලවටද? රිලවට. බලන්න අර පහුගිය දවසේ උපන් දින කේක් එක උස්සන් යන්නේ රිලවේ. දවසක් මමත් ඔය කතරගම වැඩිහිටි කන්ද ගියම දවසක මිදි ගෙඩියක් එකක් දීලා හොම් බලාගෙන හිටියා. ඒත් අතේ මිදි වල්ල තිබ්බා. මම මේ එක ගෙඩිය ගන්නෙ නෑ. අරකට ඇහක් මෙහෙම දැම්ම මං හිතුවේ නෑ මේක පැල්ල අරයියයි කියලා. මම අර එක ගෙඩිය වල්ලට වැල්ලා වල්ලා මිදි වල්ල අරන් දීවා මට අර රිලවට දීපු ගෙඩිය තමයි මට ඉතුරුනේ. ඒක ත්‍රිලෙකටම දාන මං ආවෙන්නේ. ඒ රිලා බුද්ධිය කම්පටි. අපිට ඇත්තටම බේරෙන්න බෑ. ඒ කම්පටි ගමත් එක්ක අපිට හෙල්ලෙන්නවත් බෑ. අපිට තියෙන වඳුරු බුද්ධිය. හැබැයි වඳුරු බුද්ධියෙන් නිවන් දකින්න පුළුවන්. වඳුරු බුද්ධියට එච්චර අවශ්‍යතාව නැහැ නිවන් දකින්න පුළුවන්. ඒකෙන් දැන් අපි කොයිකක දැකලා නැහැ වඳුරු නටවනු. වඳුරු පුරු කරන්න බෑ. ඉරිලවට මොලේ වැඩි කපටි උහුරු කරන්න පුළුවන් උගන්නන්න පුළුවන්. දැන් මාළුන් ගෙනොත් අර ඩොල්ෆින් මාළුවට හොඳට මොලේ තියෙනනේ මිනිහා පුරුදු කරන හොඳට මිනිස්සෙක් වගේ සින්දු කියන්න එහෙම කරන්න. අනිත් මාළු එහෙම පුරුදු කරන්න බෑ එච්චර. පොඩි පොඩි මොලේ තියෙන මාළු තියෙන වර්ණ අඳුන ගන්න එහෙම පුරුදු කරපයි ඉන්න අලිය පුරුදු කරන්න පුළුවන්. අශ්වය පුරුදු කරන්න පුළුවන්. ගවයා හොඳට පුරුදු කරන්න පුළුවන්. ඉතින් මේ බල්ලොත් පුරුදු කරන්න පුළුවන්. උන්ට ටිකක් මොලේ ටිකක් පිටලා තියෙනවානේ. මනුස්සය තමයි පුරුදු කරන්න අමාරුම. මනුස්සය පුරුදු කරන්න අමාරුයි. ඉතින් පුරුදු කරන දේවල් වලට වඩා ඉහළ දෙයක් තමයි නිවන් දකින එක. නිවන් දකින්නවා කියලා කියන්නේ විශිෂ්ට ඥානයකින් බලන එකක්. ඒක ඇති කරගන්න සෑහෙන්න බුද්ධියක් ඕන. ඇත්ත වශයෙන්ම ඒක සෑහෙන්න ගැඹුරු දාර්ශනිකයන්ට තියෙන වැඩක්. මේ ගෙවල් වල කන්න බොන්න ගියාගෙන ඉන්න අම්මලාට තියෙන වැඩක් නෙමෙයි. නමුත් ඉතින් අපි අනුකම්පා කරලා ඒ වගේ අම්මලත් ඉන්නවා ජීවිතේ දකින්න පුළුවන් කියලා කල්පනා කරලා මේක කියනවා. නැත්තම් මේක හරි ගම්බීරයි. මේක සාමාන්‍ය මේ හට්ටි වලන් හොදන් කෑම උයාගෙන ඉන්න අම්මලාට තේරෙන්නේ නැති එකක් මේක. සාමාන්‍ය රස්සාවල් කරගෙන දරුපවුල් නඩත්තු කරගෙන ඉන්න ඒවයි මනස යොදවාගෙන ඉන්න මිනිස්සුන්ට තේරෙන්නේ නැති එකක්. ඉතින් කාලයක් තේරුම් ගන්න උත්සාහ කරනෝ තේරුම් ගන්න උත්සාහ කරලා තේරෙන්නේ නැති වෙනකොට අවසානයේ ධර්මයටත් වෛර කරනෝ අපිටත් වෛර කරනෝ. ඒ මිනිස්සයා ළඟ තමයි දෝෂი තියෙන්නේ. නැත්තම් කාලයක් බණ අහනවා එයාට අවබෝධ වෙන්නේ තව කවුරු හරි කෙනෙක් අවබෝධ වුණාම එතන ඉඳලා විරසක භාවයක් හට ගන්නවා. අවිස්සීමක් හට ගන්නවා. යකෝ මට අවබෝධ වුන් නැත්තේ මොකද කියලා. ඉතින් දවසක් මෙහි ආවා මේ gedara වැඩ කරන ළමයයි වැඩ කරන ඉතින් මේ gedara නෝන මහත්මයයි වැඩකාරිය අවබෝධ කරගත් අවබෝධ වුණා ධර්මය. ඊට පස්සේ මම ඉතින් දැනගත්තා ඉතින් දරුවට අවබෝධ වෙලා වචන දීව දැන් මෙයා ඉන්න උද්දච්ච මාන උද්දච්ච කන විද්‍යාව පිරිලා 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 ටොන් එකක් අර නෝන මහත්මියගේ. ඉතින් අර වැඩ කරන කෙනාට මුකුත් නැහැ. එල්ලෙන්න වෙලක් නැතුව හිටපු ඒ ළමයා ධර්මයේ අවබෝධ වුණා. දැන් මං කිව්වා දැන් ළමයා දැන් ඔයාට හොඳ අවබෝධයක් තියෙනවා. එයා දැන් කියන්න බලන්න වචන ටික. කිව්වහම මට ඇඟිල්ල දික් කළා වෙන්නන මේ කියලා අනිත් එක. තමන්ගේ නෝන වාත්. එයාට වඩා ඉලිය යනවට එයා කැමති නෑ. ඒ පස්සෝ අතින් මාත් කිව්වා කියලා මතක් දෙන්න තෝ ඉතියා. ඇත්තනේ මට දෙකේ කියලා ගෙදර යන්න බෑ ගෙදර යමු ටික ගන්න. ඈ මෙතන එන පඬිතුකම් කතා කරන්න මෙතන කියලා ඉවරලා බනි ගායි. එහෙම කට්ටිය ගොඩාක් ඉන්නවා අපේ ඔය කොළඹ හත විපස්සනාවට එහෙම එනවා. හරි උද්දච්ච කට්ටිය එනවා භාවනා එහෙම නිකන් අද්දක තියාගෙන හුස්ම දිහා බලාගෙන ඉඳලා යනවා. ඔය උද්දච්චකම් තියෙන කට්ටියට හොඳම භාවනාව තමයි උද්දච්චකම් ටිකේ හොම් තියාගෙන ආනාපාන සති කරන්න පුළුවන්. මොකද උද්දච්චකම යන්නේ ඒකෙන් ආස්වාස ප්‍රාස්වාස බලාගෙන ඉන්න පුළුවන් යාට. ප්‍රඥාව වැඩෙන්නේ කිසි වෙලාවක මේ හුලං වැඩෙනවා. තේරෙන්නේ? ඔව් හුලං දිහා බලන් ඉඳලා හුලං වැඩෙනවා මිස මොකක් ප්‍රඥාව කරන්නේ අර පොඩ්ඩක් අර හිතේ තියෙන කලබලකාරීත්වය නැති වෙලා කියන සංසුන් බවක් හට ගන්නවා. ඒකට කියනවා සමතය. සමතය කියලා කියන්නේ සම්මතයක් කරගෙන එක තැනක ඒකේ එළඹ ගන්නෝ දිගින් දිගට දිගින් දිගට. අන්න ඒකට කියනවා සමතය. දැන් මේකට කියන්නේ විදර්ශනාව. විමසා බැලීම. එතකොට සමතේ භාවනා ගොඩාක් තියෙන ගොඩාක් ලෝකේ වැඩිපුරම තියෙන සමතේ භාවනා. දැන් මේ දේශනාව තුළ තියෙන විදර්ශනාව. ඉතින් කොයි මොකද විදර්ශනා කරන්න? තමන් හැමදේම විදර්ශනා කරන්න. රෝග විනිශ්චය කරනවා වගේ සිතේ තියෙන ප්‍රශ්න විනිශ්චය කරගන්න. අවබෝධ කරගන්න. නිස්ඨාව අවසාන පිළිතුරක් හොයා ගන්න. తాවකාලික පිළිතුරක් නෙමෙයි අවසාන පිළිතුරක් හොයා ගන්න ඕන හැම දෙයකින්ම. අවසාන නිස්ඨාව ඉවර වෙන්න ඕන. කිසිම තැනක බැඳීමක් නැතුව අශේෂ විරාග නිරෝධ වෙන්න ඕන. සිත නිරුද්ධ වෙන්න ඕන. අර මරණාසන්නේදී ගිලිහි යන ඒ භව ගමන යන ඒ භව සිත මෙතනින් නිරුද්ධ වුණා නම් අන්න එකට කියන සක්කාය දිට්ඨිය නිරුද්ධ වුණා කියලා. භවයකට යන සිත. ඒක හරි අමාරුයි. ඒක නිකන් ඒක එළියට දාන එක නිකන් ළමෙක් වදනවටත් වැඩි අමාරුයි. මම දන්නා ඒකේ තියෙන අමාරුව. නමුත් ඊට වඩා අමාරුයි. මොකද ඒ තරම් මේකේ හිර වෙලා තියෙන දෙයක්. මේක එළියට පයින්කොට විවිධ දේවල් වෙන්න පුළුවන්. කෑ ගහන්න පුළුවන්, වෙවුලන්න පුළුවන්, තෙරපීමක් හට ගන්න පුළුවන්. සමහර කෙනෙකුට නෑ. ඒක බොහොම හෙමින් සිද්ධ වෙන දෙයක් බවට පත් වෙනවා. මේක තේරෙන්නේ නෑ. අත්හරින අමාරුවෙන් අත්හැරන කෙනාට තමයි ඔය කෑ ගහනවා එක එක විපර්යාස වෙන්නේ සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ දෙපැත්තකට ඇදෙනවා. තේරුම් අරන්නේ හරියට අත්හරින්න මේ වෙන්නේ. ඉතින් සමහර අයගේ එහෙම වෙලා අත්හැරෙන්නෙත් නෑ සමහරලාට. අර ඒකට උදාහරණ දක්වන්න පුළුවන් අර ළමයා හිර වෙනවා වගේ වැඩ. ළමයි ඉපදෙන්නේ නැහැ ළමයි හිර වෙනවානේ. ඒ වගේ වැඩ. එතකොට වෙන්නේ සල්ලි කර්මයක් කරලා අරන් ගන්න. ඔය ඔය උදාහරණ අපි කවුරුත් දන්න දේවල් නිසා කියනවා. නරක උදාහරණවත් නරක දේවල් නෙමෙයිනේ කවුරුත් දන්න දේවල්. එහෙම වෙන්න පුළුවන්. තමන්ගේ සිත එළියට තල්ලු කරගන්න එළියට අයිම්ම කරලා දාන තමන්ට හැකියාව තියෙනවා. මම මරන්න ඕන. තමන්ම තමන් මරලා දාන්න ඕන. තමන් කියලා කියන්නේ චේතනාන්විතව ඉන්න තමන් වගේ පංචස්කන්ධයෙන් ඉන්න තමන් නෙවෙයි. පංචස්කන්ධෙමමෙක් නැහැ. ඇහැ ඔහේ තියෙන පාඩුව. දැන් නිදාගත්තාමත් ඇහැ තියෙනවනේ. දැන් සමහර අය සරන් නිදාගන්නේ. ඉතින් ඇහැ අරගෙන ඔය ඉන්නවනේ මිනිස්සයා. දැන් එතකොට අපි ඇහැ නම් පියාගෙන නිදාගන්න කිව්වහම කන කනේ මොකද මොනවා හරි වැයෙනවද? කම්පිතිය එන්නේ කන් තියෙනවනේ. නමුත් බලන්නකෝ. චේතනාන්විත ස්වභාවයේ බුදුනාට පස්සේ තමයි එතන පුජ්‍යලයක් හැදෙන්නේ. හදනින්දේ ස්වභාවයේ අවදිය කරගන්න පුළුවන් වුණා නම්, ඒ කියන්නේ ජීවත් වෙලා ඉදි මේ අවදියේදී පවත්න්න පුළුවන්කම ලැබුණා නම් ආන්න ඔබ රහත්. දැන් මරෙන්කෝ කඩු කිනිසි අරගෙන මෝ මරන්න එපෑ මේක මෙහෙම රහත් වෙනවද බොල කියලා ඒක කරලා බලන්නකෝ. එතකොට ඔබට තේරුම් ගන්න ලැබෙවි. මං අහන්නේ ඔබ ස්ත්‍රියක් පුරුෂයක් කියලා හැඟුණද තදනින්දේදී? දැනුන්නේ නැනේ. ඒ උදාහරණයක් ගේන්නේ එතන හොඳේ. එතකොට මම මේ කොහේ ඉන්නවද? රටක ඉන්නවද? ඇඳක ඉන්නවද? ගෝනි පඩංගු ඉන්නවද? රජවැදුරේ ඉන්නවද? කොහෙද? උත් නැහැ. එතකොට මම උගද්ද, නූකද්ද, දුප්පද්ද, පෝසත්ද තිබ්බද? නෑ නේ. ඉතින් මම කියනවා මේ ලෝකේ උගත් නූගත් දුප්පත් පෝසත් කුල කුල කියන සියලුම මිනිස්සු ඒකාත්මික වෙන මොහොතක් තියෙනවා. එකට වාසය කරන මොහොතක් තියෙනවා. කොහොමද? තදනින් දේවි. දොස්තරත් එකයි කංකානනුත් එකයි මේ වෙලාවට. නැගිට ගමන් කංකානම් කංකානම් වෙනවා, දොස්තර දොස්තර වෙනවා. එයා බලනවා යකෝ මං දොස්තරනේ, ඌ කංකානම්. ඊට පස්සේ ආයි කංකානම් දොස්තර වෙනවා. සමහර රටවල් වල අර නිල තල වගේ ඒ තනතුරේ ඇඳුම දාගත්ත ගමන් ටක් ගාලා ඒ ඇඳුමට ඒ තනතුරට ඒ විදිහට කතා කරන්න ඕන. ඇඳුමේ තනතුර පැත්තකට දාලා දෙන්න ඕෆ් වෙච්ච ගමන් දෙන්න මචන්ලා වගේ යනවා. ඒක සම්මුතියෙන් එක විදිහක පුරුදු වෙච්ච විදිය. ඉතින් ඒ වගේම ඉතින් පරමාර්ථයෙන් ජීවිතය ගෙන ගන්න ඕන. ඒකේ කවුරුවක්වත් නැහැ. මේ අපේ මිනිස්සු සැරට ඉන්න පුරුදු වෙලා තියෙන්නේ බුරුලක් දුන්නාම කරේ නැගෙන නිසා. ඒක නිසා නේද? සැරට සහ අපේ ගරුත්වය රැකගෙන ඉන්න ඕන කියලා පුරුදු වෙලා තියෙන්නේ බුරුලක් දුන්නකම කරේ නැගෙන නිසා. මුන්ට මේ වෙන මොකුත් නැහැනේ. බයට ඉන්නව මිසක් විශේෂ ගෞරවයකින් ඉන්නව නෙමෙයිනේ. ගොඩක් අය පවත්වාගෙන ඉන්නේ බයට ඒ අය. ඉතින් අර නුවණ තියෙනවනම් එහෙම අවශ්‍ය නැහැ. බුරුලක් දෙන්න පුළුවන් කිසි කෙනෙක් කාගවත් කරේ නැගින්නේ නැහැ. ඉඩ දුන්නහම එයා කරේ නගිනවා නම් ඒක මාර වැඩක් නෙවෙයි. ඉතින් අපිත් සමහර අයට ඉඩ දීලා බලන ඉඩ දුන්නහම කරේ නගින පාට තියෙනවා. එතකොට ඉතින් ආයෙ ඉතින් මේ ඒ විදිහට සැරට ඉන්න වෙනවා. ඒ අඥාන ස්වභාවය අය නැත්තා ඉතින් එයත් දන්නවනේ. කොහොමද තමා තුළ ධර්මයේ වැඩෙනවා කියලා අඳුනගන්නේ? ධර්මයේ වැඩෙන විට ශාන්ත බව, මිත්‍රත්වය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය ඒ තුළ වැඩෙන බව ඔබට දැනේවි. ඔන්න ධර්මයේ වැඩෙනවා කියන තැන අඳුන ගන්න තියෙන දේ. අපිට ගහක් වැඩෙනකොට අපිට ඒක තේරෙනවා. ඔව් කොළ එනවා, පියලි මතුවෙනවා. ඔව් දකිනවා අපි පොඩි පැලයක් වැඩෙනකොට. ඉතින් මේ වගේ අපේ ධර්මයේ වැඩෙනකොට අපි දැනගන්න ඕන මේ ශාන්ත බව, මේ තත්වය, මෛත්‍රිය, ප්‍රීතිය, සුඛය, ඒකාගතය. ප්‍රීති සුඛ ඒකාගතා කියලා කියන්නේ අපි ධර්මයේ. ඉතින් ඒ වගේ ඒකාගතා තුළ වැඩෙන බව තමයි තේරෙන්නේ. මගේ මනස හොඳ වෙවි යනවා. ඒ කියන්නේ මට ඕක ඒ දවස්වල උදාහරණ දැක්කොනේ නුවරඑළියට යනවා වගේ කියලා. නුවරඑළියට යන්න යන්න ටිකක් ඔය AC බස් වල වුණත් නුවරඑළිය යනකොට, නුවරඑළිය උඩ හරියට යනකොට AC ඔෆ් කරලා ඔය ඉදිරිය හරිනවා. ඒක නම් අවශ්‍ය කරන හිහි සීතල සහ පරිසරය දිනනවා. ඒකටම නෙමෙයි සමහරවිට AC ඔෆ් කරාම බස් එක කඳ අදිනව හොඳට. ඒකයි ඒකත් හේතුවක් වෙන්න පුළුවන්. නමුත් පරිසරය හොඳ වෙනවා. ඒ හොඳ වෙනකොට හොඳයි. ඉතින් ඒ වගේ අර දැනෙනවා. යන්න යන්න. ඉතින් අපේ මනස වැඩිනවද නැද්ද කියලා තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ ප්‍රීතිය, සුඛේ, ඒකාග්‍රතාවය වැඩෙනවා කියලා දැනෙන්න ඕන. එහෙම දැනෙනවා නම් ඔන කුසල ශක්ති, පුණ්‍ය ශක්ති වැඩෙනවා. එහෙම නැත්තම් ලෝක දේවල් ප්‍රතික්ෂේප කරන්න යන්න එපා. ප්‍රතික්ෂේප කරන්න ගියොත් එහෙම ඒක වැඩි බැඳෙන ස්වභාවය වැඩි. තේරුණා නේද? ප්‍රතික්ෂේප කරන්න ගියාම ඒක බැඳෙන ස්වභාවය වැඩි. ලෙන්න යනවට වැඩි බැඳෙනවා ප්‍රතික්ෂේප කරන්න යනකොට. කිසි දෙයක් ප්‍රතික්ෂේප කරන්න යන්නත් එපා, ඇලෙන්න යන්නත් එපා. ඒ දෙකෙන් තොරව මාර්ගයක් අනුගමනය කරා. මේ ලෝකේ කුමක් වුවත් ඒ දේ සතුටින් බාර ගන්න සූදානම් වීමක් හටගත්තොත්, අවබෝධයක් ගොඩ නැගුණොත්, එයාට සතුටින් වාසය කරන්න පුළුවන්. මේ ලෝකේ කුමක් වුවත් දැන් මිනිස්සු මහා ලොකුවට ලෝකේ මහා දියුණු අරව මේවා මේ මේ වෙනුවෙන් නැහුණට පින්නතුනේ 2031දී විශාල ප්‍රමාණය, ඒ කියන්නේ අපේ රට විතර විශාල ප්‍රමාණය මේ ග්‍රහ තාරකාව කොටසක් පෘථුවියට එනවලු. මම දැක්ක මේ නිවුස් එකක් තියෙනවා 2031 එන්නේ. දිනෙත් දාලා තිබ්බා. ඒගොල්ලෝ ඉතින් දැන් තාක්ෂණයේ දියුණු නිසා හරියට දිනේ එන වේගය අනුව මැනලා කියන්න පුළුවන් නේ. ඒක පෘථුවියට ගොඩාක් කාලවලට එන්න ඉඩ තියෙනවා. මොකද හේතුව ඒක අහසේම එක්ක වෙන පැත්තකට හරවන්න හරි පුපුරවා හරින්න හරි මොනවා හරි දෙයක් කරන්න පිපුරෙව්වත් කෑලි ටික හරි වැටෙනවා. එතකොට මේ අපේ රට වගේ විශාල කෑල්ලක් වැටුණොත් මහා මොහොතට මොකද වෙන්නේ? මහා මොහොත කොඩ ගලනවා. කොට ගන්න මේ ඔක්කොම මම හිතන්නේ විදුරු තලා කන්දට යනකම් ගලන්න ඉඩ තියෙනවා. මේ ඉන්දියන් සාගරයේ ඕෂන් එකට වැටුනොත් ඉවරයි. හාන් වර්ධනේ, ගෙවල් දොරවල්, අපේ තියෙන පොඩි පොඩි හට්ටි වල මුටි ටික ඔක්කොම ඉවරයි. ඈ අත අරගන්න බැරුව ඉන්නවනම් බල්ලා බලලා කූසා පූසා ඉවරයි. ගාමෝ හීනෝ පූතජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ කියන්නේ ආර්යංගේ දෙයක් නෙමෙයි කියන ගන්ඩියෝ කියන්නේ අනත්ත සංහිතෝ කියන්නේ අනර්ථයේ පිණිස පවතින දෙයක්. ග්‍රාම්‍යයි පුංචි දේවල් වල මිනිස්සු ඇලිලා ඉන්නේ. බල්ලට කන්න දෙන්න ගෙනෙන්න තියෙන බර ගන්නෙ නෑ. පූස දණියෙන් කියලා ගාමෝ හීනෝ පූතජ්ජනිකෝ කියලා හරිම ග්‍රාම්‍ය ඇලීම් ටිකක් තියෙන්නේ. ග්‍රාම්‍ය වටිනාකම් ටිකක් තියෙන්නේ. දෙයකට වටිනාකමක් දෙන්නේ නැහැ කියලා හඳුනගන්නේ කොහොමද? ඒව නොසලකිල්ලෙන් භාවිතා කිරීමෙන්ද? පරිස්සම් නොකිරීමෙන්ද? ඒක ඇතුලේ අපේ තුල පවතින චේතනාන්විත ස්වභාවය. පින්නතුනේ මේ සත්‍ය අවබෝධය වුණාට පස්සේ, සක්කාය දිට්ඨිය ඇති වුණා දුරු වුණාට පස්සේ ඒ හිතේ මොනව තිබුණත් ඇලෙන්නේ නැහැ. එහෙම නොඇලී ඉන්න ඕනේ කියලා කතාවන්දරයක් නැහැ. ඒ නිසා තමයි බුදුහාමුදුරු දේශනා කරේ අල්ලේ තුවාලයක් නැත්තම් විසෝන තරම් දුර ගෙනියන්න පුළුවන් කියලා. ඒ නිසා එයාට කොච්චර ලැබුණත් ඒ හිතේ ඇලෙන්නේ නැහැ ඒක. මං හරිම සන්තෝෂ වෙනවා. මම මේ බණ ධර්ම අහන කාලේදී මට බණ ටේප් කරන්න රෙකෝඩින් යන්ත්‍රයක්වත් තිබුණේ නැහැ. ඒකත් ඉල්ලුවාම මහත්තයගෙන් ඌත් කිව්වා ඕව හාමුදුරන්ට ඕවන්නේ නැහැ කියලා. තේරෙන්නේද? මට එහෙම එකක්වත් තිබුණේ නැහැ. ඉතින් මට මිල මුදල් දෙන කවුරුත් හිටියේ නැහැ. මෙන්න මේ කැලණිය පැත්තේ හිටිය මේ වලන් හදන අම්ම කෙනෙක් හිටියා. අනේ මේ අම්මා අපරාධි කියන්න බෑ. මේ ගෙදර නිකන් හරි ගොඩ වුණොත් එහෙම හැට්ටපල්ලේ ගහගෙන ඉඳලා මට රුපියල් 500ක් විතර දෙනවා. හරිම දුප්පත් ඒ අම්මා. අවසානයේ ඒ අම්මගේ ඉඩමත් අපිට ලියලා දෙන්නත් හැදුව වංශලක් හදන්න මං කිව්වා එපයි කියලා අපිට. දරුවෝ මල්ලු දුප්පත් නේ ඒගොල්ලන්ට දෙන්න කියලා. මේ අන්න ඒ වගේ දේවල් තිබුණා. ඉතින් අර කීයක් හරි දෙන නිසා මාත් ඔය කොහෙන් හරි යන ගමන් ගොඩ වෙලා යනවා අරක අරයි යන්න. ඒ කියන්නේ මොකක්වත් නැහැ ඉතින් ගොඩින් යන්ත්‍රයක් ගන්නවා සල්ලි නැහැ. ඒකෝ රුපියල් 4000ක් අච්චනවා රෙකෝඩින් යන්ත්‍රයක් ගන්න තිබුණේ. එතකොට ඒ කාලෙදි සමහර විටක මේ අම පුතජන භාවියත් තුල බොහෝ දේවල් හම්බුණා නම් ඒ වයින් මම හිතනවා මාන්න උද්දච්ච අවිද්‍යා කංගයෝ මේ ඇති වෙලා උපාදාන ශක්තිය ඇති වෙලා මම හිතන්නේ මේ සසර ගමනට බාධා වෙන තිබ්බා. වෙලාවට මේ ඔක්කොම ස්වභාව ධර්මේ නොලැබී ගිහිල්ලා තියෙන්නේ මේ නිවන්ට හේතු වෙන්න කියලා හිතන. ඉතින් ලැබුණට පස්සේ මේ දේවල් කොච්චර තිබුණයි කියලා එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා මම දකිනවා. මොකද ඒකේ මාන්න උද්දච්චකම් අවිද්‍යා නැහැ කියලා දකිනවා. එහෙමයි මං හිතාගෙන ඉන්නේ ගොඩක් කලකට මේ මට ඉන්න තියෙන්නේ මගේ කාමරේ විතරයි කියලා. ඒක ඇතුළට වෙලා ගොඩක් කලකට ඉන්නේ. මෙහාට එනකොට තමයි තේරෙන්නේ ධර්මශාලාවකුත් තියෙනවා කියලා. තේරෙන්නේ නැහැ. මේ එළියට ගියාම තේරෙන පාකින් එහෙකුත් තියෙනවා නේද අපිට කියලා හිතන. නැත්තම් දන්නේ නැහැ. නැත්තම් දන්නේ නැහැ. ඒක තමයි හොඳ. ඒක තමයි ඇත්ත. ඒක තමයි හොඳ. ඒක තමයි ඇත්ත. කුටියක්වත් නැහැ. හැබැයි පුහුදුන් කෙනෙකුට ඒකනේ පුහුදුන් අය හිතන්නේ ඒගොල්ලන්ගේ මට්ටමේ පුහුදුන් කෙනෙකුට මොකද වෙන්නේ? පුහුදුන් කෙනෙක් තිබුණොත්, පුහුදුන් හාමුදුරු කෙනෙකුට හරි තිබුණොත්, උන්වහන්සේ ළඟ ඒ වයින් විශාල මාන උද්දච්ච අවිද්‍යාව ටික උපදිනවා. පොඩි දෙයින් ලොකු උද්දච්චකම් අටගෙන ලොකු පාට දානවා. පොඩි දේවල් වල ලොකුවට අල්ලගෙන ලොකු රඟපෑම් කරනවා. ඉතින් ලොකුවට අල්ලගෙන ඉන්නවයි කියන දේවලුත් ධර්මයට අනුව බලද්දි කුඩාම දේවල් තමයි. දැන් රජකමක් කියන එක හිතමුකෝ අල්ලන් ඉන්න එක. ධර්මයට ගලාගෙන එනකොට ඒකත් කුඩා දෙයක්. විශ්වයට සාපේක්ෂිත කරනකොට දැන් අපි හිරුට සාපේක්ෂිත කරනකොට පෘථුවිය මුං ඇටයක්නේ. ඒ වගේ ඊට පස්සේ මේ ඉරත් මුං ඇටයක් වගේ වෙනව සමහර තාරකාවන් වලට සාපේක්ෂිත කරනකොට. එක තාරකාවක් තියෙනවා මේ 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 අපේ හිරු කියන තාරකාවට වඩා ගොඩක් ලොකු. එතකොට ඉර තිබ්බාම ඒක නිකන් පොඩි ඉර මුං ඇටයක් වගේ වෙනවා. ඒ වගේ වෙනතුනේ සාපේක්ෂිතව තමයි මේ ලොක්කමක් තියෙන්නේ. මේකත් විඥානගත ප්‍රශ්නයක්. මේවත් අයින් කරන්න. අන්න තමන්ට මේ බැඳීම් විරහිත විශ්වයේ මායිම ඔබට පේන්න ඕන. අන්න ඒක තුළ අපි ගමන් කරන්න ඕන. ඒ තුළින් ජීවිතය ලස්සන කරගන්න ඕන. හැම දිනාටම සම්මා සම්බුදු සරණ වේවා.